සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම කල්‍යාණ මිත්‍රයන්ට. සුසංගීත වැඩසටහන මාලාවේ 10 වෙනි වැඩසටහන ආරම්භ කරන මේ මොහොතේ අපි ඔබ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ කල්‍යාණ මිත්‍රෝ කුල්නිසාත් ගමගේ අපේ ගුරුතුමා ඇතුළු සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයියෝ සර්, මම මේ සර්ට මේ කතාව කියන්නේ මේ හරිම අමාරුයි සර්. දැන් එහෙම කියන්න හේතුව සර්, දැන් මම හොඳ ඉස්කෝලෙක ඉගෙන ගත්තේ, නුවර තියෙන ඉහළම ඉස්කෝලෙක. මම උසස් පෙළ ඒ සම්මාන 3ක් ලැබුවා. ඊට පස්සේ මට ඉහළම ප්‍රතිඵල ලැබුණා. මගේ දෙමාපියෝ දෙන්නම වෛද්‍යවරු. ඔවුන් මගෙන් ඉහළම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලාවට පස්සේ ඒත්ස විභාගෙට ගියපුවාම පේපර් එක දිග අරගත්තාම පළවෙනි ප්‍රශ්නේ වැරදුනොත් ඊට පස්සේ ඒ ප්‍රශ්න එකක්වත් මට ඉස්සරහට කරගෙන යන්න බෑ. හරියට මතක් වෙනවා මම හරි අසහනෙන් ඉන්නේ සර්. මට නිින්ද යන්නෙත් නෑ. විභාගෙට ලඟ වුණාම මට අන්තිම දවස් කීපේ කොහොමවත් නිින්ද යන්නේ නෑ. මම මොනවද කරන්න කියලා හිතාගන්න බෑ සර්. හිතවත් කල්යාණ මිත්‍රවරණි, මං හිතන්නේ ඒ ආතතියට ලක්ුණ අපේ තම කල්යාණ මිත්‍රයෙක්ගේ කතන්දරයක්. ආතතිය අද අපේ මාතෘකාව, හරි අපූර්ව මාතෘකාවක්. ආතතිය ගැටලුවක්ද පිළිතුරක්ද? දැන් අපි ඔක්කොම දන්නවා ආතතිය ගැටලුවක් බව. ඉතින් අපේ ගුරුතුමා මේ ලබා දුන්න මාතෘකාව අපූර්වයි. ඇයි අපූර්ව? අපි පැහැදිලි කරගමු මේ පැය එකහමාරක කාලය තුළ අපිට හැකි ආකාරයට. ආතතිය කියන්නේ මොකක්ද? එදිනදා ජීවිතයේ ඇතිවෙන හදිසි කම්පනයක් නිසා, බලාපොරොත්තු නොවන සිදුවීමක් නිසා අපි නොදැනුවත්වම අපිව ආතතියට ලක් වෙනවා. විභාගයක් අසමත් වීම එකක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවන දෙයක්. අදිසි අනතුරක් තව එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොහොතක අපි නොදැනුවත්වම අපේ තියෙන හෝමෝන ස්රාවය වීම නිසා, ඇඩ්‍රිනලින් සානුඇඩ්‍රිනලින් වැනි හෝමෝන ස්රාවය වීම නිසා අපි ආතතියට ළඟට ලක් වෙනවා. ඒක එක්තරා විදිහක ආතතියක්. ඒ වගේම තවත් ආතතියක් තමයි අපි අර මිත්‍රයා, අර කලින් කතා කරපු මිත්‍රයා, ඒ වගේ කෙනෙකුට කාලයක් තිස්සේ තියෙන අසහනකාරී හැඟීමක් නිසා ඇතිවෙන දිගු කාලීන පවතින ආතතියක්. ඉතින් ආතතිය මේ ආකාරයට හදිසිය ඇතිවෙන සහ දිගු කාලීන පවතින ආතතිය හැටියට ආතතිය කොටස් කර දැක්විය හැකියි. සමහර වෙලාවට හදිසිය ඇතිවෙන ආතති කාර තත්ත්ව අපිට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි බොහෝ වෙලාවට දිගු කාලීන පවතින ආතතිය නම් එයින් අපිට කායික රෝග බොහොමයි. දියවැඩියාව, අතිරුධිර පීඩනය, පිළිකා අපිට ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වත්කේ තත්ත්වයක් තුළ අපි අද මේ තෝරාගත්ත මාතෘකාව අපි කල්‍යාණ මිත්‍රයන් සියලු දෙනාම භාවනාවට උනන්දු වෙන, භාවනාව කරන්න උත්සාහ කරන කණ්ඩායමක් හැටියට අපේ ගුරුතුමන් සමග මේ ඇති කරන සුවද කතාව තුලින් යමක් gedara aran yanna සූදානම් වෙලිති කියලා මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් යුතුවම මම කැමතියි අපේ ගුරුතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. මේ සන්දර්භය තුළ, මේ පැහැදිලි කිරීම තුළ මේ මානසික ආතතිය, මේ මානසික ආතතිය ඇතිවීමේදී ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වෙන ස්වභාවයේ වෙනසක් තියෙනවාද? එහෙමනම් ඒට බෞද්ධ විග්‍රහය අනුව කොහොමද ඒ පැහැදිලි කරගත හැකිවන්නේ? ගුරුතුමනි, ඔබට ආරාධනා කරනවා.
සැහැල්ලු, සංසිඳුණු, සුවපත් වූ සංසුන් සැඳෑවක් සැමටම කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, දයාබර හිතවතුනි, මේ අපි එකතු වෙන්නේ සුපුරුදු පරිදි මාසික ආධ්‍යාත්මික සුසංවාදය සමග විවිධ මාතෘකා ජීවිතයට දහම් ගමනට අදාළ වෙන ඒ කාරණා ගැන විවිධ පැතිවලින් අපි මාසයකට වතාවක් එකතු වී සොයා බලනවා, කතා කරනවා, බෙදා ගන්නවා, විමසනවා, ගවේෂණය කරනවා. හිතවත් වෛද්‍යතුමනි, ඔබතුමා මේ මතු කළ ප්‍රශ්නය ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවද? අනිවාර්යයෙන්ම ඔව්. එය එකම සිදුවීමකදී කෙනෙකු ආතතියට පත්වෙන්ටත් පුළුවනි, තවත් කෙනෙකු සැහැල්ලුවෙන්ටත් පුළුවනි. එකම සිදුවීමදී ඒ වගේම මේ ආතතියට පත් වුණාම ඔබතුමා කිව්වා වගේ කෙනෙක්ගේ විනාඩි කිහිපයකට ආතතියකින් ඉවර කරනවා, තව කෙනෙක් දින ගාණක් ඒ ආතතියත් එක්ක ඉන්නවා, සමහර කෙනෙක් ඊටත් එහා කාලයක් මේ එක සිදුවීමක් නිසා ආතතියෙන් ඊට පිළිවන්නේ. මේ ආතතිය කියන වචනය අපි පාසල් යන කාලේ ඉගෙනගත්ත වචනයක්. ඒ ඉගෙනගත්තේ ජීව විද්‍යාවට නොවේයි, සෞඛ්‍ය විද්‍යාවටත් නොවේයි, භෞතික විද්‍යාවේදී. ඔබතුමාටත් මතක ඇති, භෞතික විද්‍යාවේදී මේ ඔය කම්බියක් ඇද්දහම ඒ ආතතියටපත් වෙනවා කියනවා. එතකොට ඒ කම්බිය කැඩෙන්න පුළුවන් තවත් ඉස්තරා තැනකින් එහාට ඇද්දොත්. ඉතින් ඒ තමයි ආතතිය කියා කියන්නේ. ඒ ඇදිලා ඒ ඇදීම දරා ගන්න පුළුවන් කිසියම් ශක්තියක් තියෙනවා. ඒ එතනින් එහාටත් ඒ කම්බිය ඇද්දොත් කැඩිලා යනවා. ඉතින් මේකට මේ මට හිතෙන විදිහට මේ අපිට සිංහලෙන් ආතතිය කියන වචනෙට ඉංග්‍රීසියෙන් තිබුණේ ටෙන්ෂන් කියන වචනේ. ටෙන්ෂන් tension එකක්, tense situation එකක්. ඒ හැර මේ ජීවිතේට ආතතියක්, හිතට ආතතියක් ගැන ඒ කාලේ නම් කතා කරේ නැහැ. ඒ භෞතික විද්‍යාවේ තිබුණා නිසා. දැන් මට මතක හැටියට මේ ආතතිය කියන වචනය ජීවිතයේ ප්‍රශ්නයක් විදිහට කතා කරන්න ලංකාවේ පටන් ගත්තේ 90 මැද භාගයේ විතර පස්සේ. ඒ කතා කළේ මේ ඉහළ ක්ෂේත්‍රවල සිටින අය, බැංකු කළමනාකරුවන් සහ ඒ වගේ ඉහළ ක්ෂේත්‍රවල සිටින අය තමයි හරියට මේ ස්ට්‍රෙස් ගැන කතා කළේ, ආතතිය ගැන කතා කළේ, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගැන, ආතතිය කළමනාකරණය කර ගැනීම පිළිබඳ කතා කරන්න පටන් ගත්තේ ලංකාවේ. මට මතක ඇටියෙ 95 96 වගේ කාලේ. ඒතර ඉහළම ස්තරවල. හැබැයි ඊට පස්සේ දැන් වෙනකොට මේ සාමාන්‍ය වචනයක් වෙලා උදේ දිර පායනවා වගේ, හැන්දෑව දිර බහිනවා වගේ මේ ආතතිය හැම දිනාගෙම වගේ ජීවිතවල කොටසක් බවට පත් වෙලා සමහර කෙනෙක් ආඩම්බරින් කියනවා ආතතිය කියලා. තව සමහර කෙනෙක් ප්‍රශ්නයක් විදියටත් කියනවා. ආතතිය ආඩම්බරයක් විදිහට කියන්නේ හරි වගකීම් බහුල, කාර්ය බහුල, අවිවේකී, බොහොම මේ අත්‍යවශ්‍ය සේවා කරන මේ සියල්ලටම එක වචනයකින් වගේ ආතතිය කියලා කියනවා. හැබැයි එයා ඒක ප්‍රශ්නයක් විදිහට නෙමෙයි කියන්නේ, ආඩම්බරයට කාරණයක් විදිහට. කෙසේ හෝ මේ මනස අර භෞතික විද්‍යාවේ කීවා වගේ මේ ඕනෑම භෞතික විද්‍යාවේ කම්බි ගැන විතරක් නෙමෙයි, ඕනෑම දෙයක්ට ඒ දරා ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා ගල් වලට වැලි වලට හැම දෙයකටම ලීයකට ඒකට දරා ගන්න පුළුවන් හැකියාවක් ඒ ඒ සීමාව ඇතුලේ එය වැඩ කරනවා උදව් කරනවා හැබැයි ඊට එහා බරක් පීඩනයක් එල්ල වුණාම බිඳ වැටෙනවා ඕනෑම දෙයක් කළු බැල්ුණත් එහෙමයි කොන්ක්‍රීට් උනත් එහෙමයි යකඩ උනත් එහෙමයි ඒ ඒක දරා ගන්න පුළුවන් සීමාව ඇතුලේ තමයි අපට උදව් කරන්නේ. ඒ සීමාවට එහා අපි ඒට පීඩනයක් එල්ල කළොත් ඊටත් වඩා බර දෙවුවොත් ඊට වඩා දේවල් බලාපොරොත්තු වුණොත් අපේ එක බලාපොරොත්තුවක්වත් ඉටු කරගන්න බැරි වෙනවා. මේ මනසත් ඒ වගේ. මනස සීමිත දෙයක්, අසීමිත දෙයක් නෙවෙයි. අසීමිතව හිතන්න පුළුවන්. අසීමිත දේවල් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. නමුත් මනසට හැම මනසකටම දරා ගැනීමේ සීමාවක් තිබෙනවා. ඒ දරා ගැනීමේ හැකියාවේ වැටක් තිබෙනවා. හැම මනසකටම ඒ වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලයෙන් කාලයට තැනින් තැනට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි මේ අපේ ඒ සීමාව අඳුනා ගැනීම. සීමාව අඳුනා ගන්න. දහමේ තමයි මුලින්ම කියන්නේ අපේ සීමාව කොමක්ද? අපිට කරන්න පුළුවන් දේවල් වල සීමාව කොමක්ද? දරා ගැනීමේ සීමාව කොමක්ද? ඒ හඳුනා ගන්න. හඳුනාගෙන ඒ සීමාව ඇතුලේ ඇතුලෙන් දේවල් පටන් ගන්න. පටන් ගැනීමේ සීමාව ඇතුළේ ඉඳලා කරන්න. පටන් ගන්නකොටම සීමාව ඉක්මවල වැඩ වැඩි කර ගැනීම, කාර්ය බහුල වීම, බලාපොරොත්තු වැඩි කර ගැනීම ගොඩ ගහ ගන්න ගියොත් පටන් ගත්ත දැනම අපි විඳ වැටෙනවා. ඉතින් මේ තමයි දහම දෙන සරලම පිළිතුර. ආරම්භයේදී අපි අපේ සීමාවන් හඳුනාගත යුතුයි. හඳුනාගෙන ඒ සීමාව ඇතුලේ ඉඳගෙන පටන් ගන්න ජීවිතේ. එතනින් පටන්ගෙන එම් පටන් ගත්තොත් අපිට දුර ගමනක් යන්න පුළුවන්.
ආරම්භයේදීම තමන්ගේ සීමාවන් හඳුනා ගන්න. බොහොම හොඳ ආරම්භයක් කියලා මට හිතෙනවා මේ ආරම්භය. මෙහෙම මේ යන ගමනේ ඒ සීමාව හඳුනාගෙන ඉදිරියට යන විට මේ වර්තමානය තුළ මිනිසුන් සමහර වෙලාවට ලොකු තරගයකටත් යනවා. ඒ තරගකාරී පරිසරය තුළ ඒ සීමාවන් වැඩි කරගන්න, හැකියාවන් වැඩි කරගන්න උත්සාහ කිරීම ආතතිය වැඩි කර ගැනීමක් වෙනවද? මම එහෙම ප්‍රශ්නය අහුවේ අපේ එක අසන්නේ කහලා තිබ්බා. දැන් සමහර ධර්ම කරුණු ගැන උදාහරණයක් ඇටියෙට මේ ඒ ප්‍රශ්නේම මතු කරොත් ඒ ප්‍රශ්නේ මෙතන ගෙනල්ලා වීරිය සහ ඡන්දය යන උත්සාහයන් ඇති කර ගැනීමේදී අපි ආතතියට පත් වෙනවා නොවේද කියලා ප්‍රශ්නයක් යොමු කළා තිබ්බා. මේ සත්‍යතාවයක් තියෙනවා කියලා මට හිතෙනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම.
වීරියය කියන්නේ අපි යමකට උත්සාහ කිරීම. ඉතින් උත්සාහය කියන්නේ එතන ශක්තියක් යොදවනවා. මේ ශක්තිය යෙදවීම තුළ අනිවාර්යයෙන්ම ආතතියක් උපදිනවා. ඕනම ක්‍රියාවක් කරන්න අපි බලයක් යොදවන්න වෙනවා. බලයක් නොයදවා කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ බලයක් යොදවන්න නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම ආතතියක් ඇති වෙනවා. දැන් වැදගත් වෙන්නේ ඒ ආතතිය තමන්ට දරා ගන්න පුළුවන් පාලනයේ යටතේ තියෙන ආතතියක්ද? එහෙම නැත්නම් පාලනයේ එහාට ගිය අපේ පාලනයේ ඔබට ගිය ආතතියක්ද කියන කාරණේ. ඉතින් ඒ අපේ සීමාව අපේ පාලනයේ යටතේ තියෙන ආතතියක් නම් ඒ ආතතිය හිතකර වෙනවා, උදව්වකුත් වෙනවා, ආතතිය ගැටලුවකුත් නොවී පිළිතුරක් කරගන්න පුළුවන්. එහෙම කියන්නේ මේ ආතතියක් නෑ කියන්නේ, කිසිම ආතතියක් නෑ කියන්නේ නෑ කියන්න පුළුවන් දෙන්නෙකුට. එක්කෙනෙක් තමයි කළ යුතු සියල්ල නිමා කළ කෙනෙකුට. ආයෙ කරන්න දෙයක් නෑ, කිසිම දෙයක් නෑ කරන්න. කළ යුතු සියල්ලම, ඉතු හේතු සියලුම යුතුකම් තමන් වෙනුවෙන්, අනුන් වෙනුවෙන්, රට වෙනුවෙන්, ලෝකයේ වෙනුවෙන්, මෙලොව වෙනුවෙන්, පරලොව වෙනුවෙන්, සංසාර වෙනුවෙන්, මේ හැම දෙයක් වෙනුවෙන්ම කළ යුතු සියල්ලම කර අවසාන වුණු කෙනෙක්ට කියන්න පුළුවන් හරිම සැහැල්ලුයි, කිසිම ආතතියක් නෑ කියලා. ඒ පළවෙනි කෙනා. ඉතින් අපි එතන ඉන්නවා නම් කවුරු හරි, මම නෑ, කවුරු හරි එතන ඉන්නවා නම් අන්න කිසිම ආතතියක් නැති ජීවිතයක්. දෙවෙනි කෙනා තමයි කිසිම වැඩක් පටන් ගත්තේ නැති කෙනෙක්, කිසිම වැඩක නොයෙදෙන කෙනෙක්. තමන්ටවත් අනුන්ටවත් වැඩදායි අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනෙක්. එහෙම කෙනෙකුට කියන්න පුළුවන් කිසිම බරක් නැහැ, හරිම සෑහළු ජීවිතේ. කවුරු හරි කන්න දෙනවා, කවුරු හරි අඳින්න දෙනවා, ඉන්න දෙනවා, විශ්වයේ හුස්ම දෙනවා. ඉතින් මොකද්ද තියෙන ආතතිය? මේ දෙදෙනා හැර අන් හැම දෙනාම ඉන්නේ අඩු වැඩි වශයෙන් යම් කිසි ආතතියක. ඉතින් මේ කාරණේ නිසා අර පාලනය කරගන්න පුළුවන් ආතතියක් ගැන අපි කතා කරන්නේ. ඒ ආතතිය හිත කරයි. එහෙම ආතතියක් තියෙන්න ඕනේ. ඒ ආතතියට තමයි ධර්මයේ කියන්නේ සංවේගය කියලා. සංවේගය. එතන ආතතියක් තියෙන්නේ මේ. කිසියම් හදිස්සියක් තියෙනවා. කල් දාන්න බෑ. මේ හිත හදා ගැනීම, හිත එකඟ කර ගැනීම මේවා කල් දාන්න පුළුවන් දේවල් නෙවෙයි. අද අදම වහවහ කළ යුතු දෙයක්. දැන් මේ ලොවැඩ සඟරාවේ මේ කවිය ඇහෙනකොට ආතතියක් ඇති නොවෙන්නේ කවුරු ළඟද? අදාද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද සෙත මරු නේති සිතන්නේ. දැන් මෙහෙම කියනකොට කිකලද මහසෙන් මරු ඇපවන්නේ, කුමටද කුසලට පමා වෙන්නේ. එතකොට මේ කාගේ හිතේද ආතතියක් ඇති නොවෙන්නේ, හදිස්සියක් ඇති නොවෙන්නේ? අදාද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද සෙත මරු නේති හිතන්නේ. මේ තරම් විදිහකට බුදුරජාණන් වහන්සේ පවා සාමාන්‍ය ජනයා මේ ප්‍රමාදයේ හිටිය මත්ලා ඉන්න අය ආතතියටපත් කිරීමක් තමයි ධර්මදේශනයකදී කරන්නේ සාමාන්‍ය වැඩි වශයෙන්. ඉතින් සාමාන්‍ය ලෝකයේ ඉන්නේ මත්ලා. මත්තුණු ලෝකයේ ප්‍රමාදයි. මත්තුණු කෙනා හරි ප්‍රමාදයි. දැකලා ඇති මත් වෙන්නේ සැහැල්ලු වෙන්න. ඒ මත් වුණාට පස්සේ කිසි දෙයකට හදිස්සියක් නැහැ. සාමාන්‍ය දේවල් අනිත් අය තත්ත්‍ය අවශ්‍ය දේවල් වලට කිසි හදිස්සියක් නැහැ. ආයෙත් වෙනම ලෝකයක බොහොම හෙමීට වැඩ කෙරෙන්නේ මත් වුණාට පස්සේ දුක ආවේගයක් ඇවිල්ලා කලබල කරනවා. ඉතින් එහෙම මේ සංසාරේ මත් වෙලා මෙහි තියෙන භයානකකම නොදැන හැම දෙයක්ම කල් දාමින් සිටින මත්තුණු පුහුදුන් ලෝකයට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කල්‍යාණ මිත්‍රයන් කියන කරන දේශනා එක්තරා විදිහකට ආතතියක්ට පත් කරන දේශනා තමයි. අර කකුල වගේ කතා වුණත් ලිපගිනි මලවෙන තෙත්තිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙරියේ. ඉතින් ඒ එහෙම ඉන්න පුළුවන්. හරිම කිසිම හදිස්සියක් නැහැ. මේ හොඳ වතුරේ පීන අවුතපතප ඉන්න පුළුවන්. හැබැයි මේ රත් වෙනතුරු පමණයි. රත් වුණාට පස්සේ එළියට යන්න ප්‍රමාද වැඩි. ඉතින් ඒතර මෙතනත් කරන්නේ එක්තරා විදිහක ආතතියකට ලක් කිරීමක්, පත් කිරීමක්. ආතතියකට පත් වුනේ නැත්නම් අපි සාමාන්‍යයෙන් කිසි දෙයක් පටන් ගන්නෙ නැහැ. ඉන්න තැන වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ එහෙම මේ මත් වෙලා ඔබේ කල්දාමින් සිටින ලෝකයකට ධර්මදේශනයක් කළාම ඒ ධර්මදේශනේ හරියටම වදින්න ඕනේ තැනට වැදුනහම අර මත්තලා ඔහි පාවිවි හිටිය කෙනාට තේරෙනවා ඔළුව ගිනි අරන් කියලා. හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස. මේ ටික ඔක්කොම ලොවට සංග්‍රහ විදියට කවි. හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස. දැන් ඔහි හිටිය හරීම රිලැක්ස් පිට හිටියා. හැබැයි තේරෙනවා එකපාරට හිස ගිනි අරගෙන තියෙනවා. ඔළුව ගිනි අරගෙන. එහෙම තේරුණාම තවදුරටත් අර රිලැක්ස් පිට සැහැල්ලුවෙන් ඔහි ටීවී එක දිහා බල බල ආවා ටික පස්සේ ඔළුවට වතුර ටිකක් දාගන්න එක පස්සේ කරන්නම් කියන්නේ නැහැ මොන තරම් එතකොට හදිස්සියක් ඇති වෙනවද ඉක්මනින් කළ යුතු ප්‍රමුඛ ස්ථානයේදී යුතු දේ බවට තමන්ගේ හිස ගිනි නිවා ගැනීම පත් කර ගන්නවද ඉතින් මේ ඒ නිසායි මේ ආර්ථිකය කියන්නේ එක්තරා විදිහක පිළිතුරක් ඒක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නයක් කරගත්තොත් ආර්ථිකය එය ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ වෙනුවට ආර්ථිකය පිළිතුරක් කරගන්න දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට දුන්න පිළිතුර තමයි මේ දෙන පිළිතුර තමයි කිසියම් පාලනයක් ඇතුලේ තමන්ට පාලනය කරගන්න පුළුවන් සීමාව ඇතුලේ ආතතිය තියාගන්න ආතතියක ඉන්න ඒක කමක් නැහැ ඒක හොඳයි ඉතින් මේ ගැන දහම දෙන උපමාව තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම මේ වීරිය ඔබතුමා මතකලේ කාරණේ වීරිය ඡන්දේ මේ ගැන අහුවහම මේ බුදුරජාණන් වහන්සේ ඔබ මොන ක්ෂේත්‍රයකද ඉන්නේ? මම වීණා වාදකයෙක්. ඒ ප්‍රශ්නේ ඇසූ කෙනා කිව්වා තමන් වීණා වාදකයෙක් බව. ඉතින් බුදුරජාණන් වහන්සේ තනත්තාගේම ක්ෂේත්‍රයෙන් උපමාවක් නිදර්ශනයක් උදාහරණයක් අරගෙන කියනවා. ඔය වීණාවේ තත්නේ හොඳටම ගුරුල් වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? අනේ එතකොට නම් මෙලෝ හඬක් නැහැ. හොඳටම ඇදිලා තිබ්බොත් අර දැන් ආතතිය කියන්නේ එක හොඳටම ඇදිලා තිබ්බොත් එතකොට නම් තද්දයක් එනවා හැබැයි කවුරුවත් අහන්න කැමති වෙන එකක් නෑ මහා ගෝරනාඩුවක්. ඉතින් හොඳටම සැහැල්ලු වෙලා නම් වැඩක් නෑ. හොඳටම ඇදිලා නම් එතකොට වැඩක් තියෙනවා හඬක් එනවා. නමුත් ඒ සංගීතයක් නෑ. ඉතින් වීණාව තියෙන එහෙම මේ යවුල් අනිනවා වගේ පොත්තු ගහනවා වගේ එහෙම හඬක් නිර්මාණය කරන්නට නෙවෙයි එතන මේ ආතතිය මධ්‍යම ප්‍රතිපදාව ගැන කතා කරන්නේ වීරියේ ඡන්දේ මධ්‍යම ප්‍රතිපදාව. මේ අපේ ගමනේ යන්න අවශ්‍ය වෙන මට්ටමට අපේ ශක්තිය වීරියක් යොදවන්න ඕනේ. අන්න ඒ ආතතිය වැඩගත්. ඒ ප්‍රමාණය හඳුනාගෙන ඒ මට්ටමේ තියා ගැනීම වැඩගත්. එයයි මධ්‍යම ප්‍රතිපදාවේ වීරිය විස්තර කරන විදිය.
හොඳයි කොහොම දීර්ඝ පැහැදිලි කිරීමක් කරා ඉතාමත් සරලව මේ ඒ අනුව අපිට අවබෝධ වන්නේ ආතතිය ජීවිතයට අවශ්‍යයි මධ්‍යම ප්‍රමාණයෙන් එවිට තමයි අපි ක්‍රියාත්මක වන්නේ අපේ කිසියම් සුළු වශයෙන් මද වශයෙන් ඇති ආතතියක් තුළ අපේ වැඩ කටයුතු සාර්ථක වන බව ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගන බව මා කියතුයි දැන් තවදුරටත් මේ ගැන කතා කරනවා නම් අපි ආතතිය රෝග ලක්ෂණ ගැන කතා කිරීම පස්සේක තබා මා කැමති ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම දැන් මෙතන ඉන්න කණ්ඩායමේ සිටින සියලුම දෙනා පහේ එක්කෝ භාවනාවට යොමු වෙච්ච අය එහෙම නැත්නම් භාවනාව කියන උත්සාහය යහපත් උත්සාහය ආරම්භ කරන අය බොහෝ දෙනා ඒ ගමන මගක් තුර හෝ ගියපු කණ්ඩායමක්. දැන් අපි දන්නවා ඔබතුමා කිව්වා උදේ ඉඳන් හවස වෙනකල් ආතතියටපත් වෙන්න පුළුවන් ආතතියටපත් නොවන දෙන්නෙක් ගැන කිව්වා. ඉතින් අපි ඒ දෙදෙනා නොවන නිසා අපි හැමෝම ආතතියටපත් වෙන්න වෙනවා. දැන් අපි මේ භාවනාව මේට සම්බන්ධ කරගත්තොත් අපේ උත්සාහය මේ තුලින් කොහොමද මේ ආතතිය මේ මානසික ආතතිය එහෙම නැත්නම් සයිකොලොජිකල් ස්ට්‍රෙස් කියන එක අඩු කර ගැනීම සඳහා භාවනාව ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් අගය කරනවා.
හොඳයි මේ භාවනාව කාලෙක තිබුණේ මේ නිවන් දැකීමට විමුක්තිය බලාපොරොත්තු වෙන සංසාරයෙන් එතර වීම සඳහා තීරණයගත් ඒ යෝගීන් වෙනුවෙන් තිබුණු දෙයක් භාවනාව. එසැනින් භාවනාව සාමාන්‍ය සමාජයේ තිබුණේ නැහැ. අපි භාවනාව ඉගෙන ගන්න කාලෙ වෙනකොට අපිට මේ ආරණ්‍ය ගත සිටින කැලේ සිටින ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න සිද්ධ වුණා. උන්වහන්සේලා වඩම්මන්න සිද්ධ වුණා. භාවනාව ඉගෙන ගන්න. ඒත් භාවනාව තිබ්බේ කැලේ. නමුත් අද වෙනකොට කැලේ භාවනාව තිබුණත් නැතත් හැම තැනකම භාවනාව තියෙනවා. නැති තැනක් නැහැ. විශ්වවිද්‍යාලයක්ද, පාසලක්ද, ලතුරු පාසලක්ද, රෝහලක්ද, රජයේ ආයතනයක්ද, ක්‍රීඩා සමාජයක්ද, ක්‍රීඩා කණ්ඩායමක්ද, යුද හමුදාවක්ද, මේ හැම තැනකම භාවනාව තියෙනවා. අද කොහේවත් යන්න අවශ්‍ය නැහැ භාවනාව ඉගෙන ගන්න. හිර කෙතරම් තියෙනවා. ඒ නිසා බයවෙන් ජපා හිරේට යන්න, හිරේ ගියොත් මොනවා කරන්න බැරි වුණත් භාවනා කරන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ විදිහට මේ ඇයි භාවනාව මේ එක පාරටම මේ හැම තැනකම ජනප්‍රිය වෙන්න හේතුව? මේ හේතුව තමයි ඔබතුමා කියව කාරණේ වෛද්‍ය සිහිරත් කල්‍යාණ මිත්‍යාණෙනි මේ ආතතිය. අප දන්නා අසාති වෙන මානව ඉතිහාසයේ මෙපමණ ආතතියක් කවදාවත් තිබුණේ නැහැ. අහලත් නැහැ. කියවලත් නැහැ. මේ මාතෘකාවක් තියෙන සමාජයක් මේ පුංචිම දරුවගේ ඉඳලා ආතතියකින් ඉන්න සමාජයක් ගැන මිනිස් ඉතිහාසයේ අපි කවදාවත් අහලත් නැහැ, කියවලත් නැහැ. තියෙන්න ඇති සමහර විට. මේ වාර්තා වෙලා නැහැ. ඉතින් අද මිනිස්යාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආතතිය. බරපතලම ප්‍රශ්නේ. අන් සියලුම ප්‍රශ්න කෙනෙකුට කියන්න පුළුවන් මේ ආතතිය නැමැති මූලික ප්‍රශ්නේ දෙතික ප්‍රශ්න. සෞඛ්‍ය ප්‍රශ්න, ඊළඟට ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, යුද්ධය, මේ හැම දෙයක්ම දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න අර ආතතියෙන් පැන නැහැ. එහෙම නැත්නම් අතුරු ප්‍රශ්න. මුලවටම ගියහම තියෙන ආතතිය. ඒ නිසා දැන් සැහැල්ලුව අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තේරීම් දෙකක් නැහැ. ආතතිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන නම් සැහැල්ලු කරගන්න වෙනවා. ආතතිය අඩු කරගන්නම වෙනවා මැරෙන්නේ නැතුව ඉන්න ඕන නම්. ඒක අපිට ආයේ තොරතොර ඉන්න වෙලාවක් නැහැ දැන්. කතා දෙකක් නැතුව මුළු ලෝකෙටම සැහැල්ලු වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා විවිධ වැඩසටහන්, වැඩමුළු, විවිධ අභ්‍යාස පාඨමාලා හැමතැනම තියෙනවා. ඉතින් මේවා හරිය ලොකු ගානකට විකිනේ. අද වැඩිම මිලකට අලෙවි වෙන්නේ සැහැල්ලු. රිලැක්සේෂන්ස්. වැඩිම මිලකට අලෙවි වෙන්නේ. අනිත් ඒවා ඊට අඩුයි. ඉතින් කීයක් හරි දීලා කමක් නැහැ මේ සැහැල්ලුව ගන්න. ලෝකේ නැස්ති වෙලා තියෙනවා. මොකද මේක මරණය සහ ජීවිතය පිළිබඳ තීන්දුවක්. මෙතන තියෙන්නේ මේ ආතතියයි සැහැල්ලුවයි වෙනද වගේ මේ ආංශික කොටුවකට වෙලා කැම දිරව ගන්න කරන මාතෘකාවක් නෙමෙයි. තවදුරටත් ලෝකයේ ජීවිතය සහ මරණය පිළිබඳ තීරණාත්මක සාධකේ තමයි ආතතිය හා සැහැල්ලුව. ඒ නිසා හිතෝ ගණන්වලට විකුණන්න පුළුවන් වෙනද භාණ්ඩයක් බවට පෙට්‍රල් වලට වඩා ගෑස් වලට වඩා වෙනද භාණ්ඩයක් බවට සැහැල්ලුවපත් වෙලා තියෙනවා. එතනදී හිතවතුනි මේ ඒ සියලුම සැහැල්ලු කිරීම ප්‍රතිකාර ක්‍රම අතර පළවෙනි තැන ලැබිලා තියෙන්නේ භාවනාවට. කිසිම අතුරු විපාකයක් නැහැ. අතුරු ප්‍රශ්නයක් නැහැ. කවුරුවත් මත යැපෙන්න ඕනේ. Tamanට පුළුවන් භාවනා කරලා සැහැල්ලු තමන්ට පුළුවන් තමන්ව වෙනස් කරගන්න භාවනාවේ. ඉතින් මේ වගේ මේ හරි සරලයි. මේකට කාටවත් කීයක්වත් දෙන්න ඕනේ නැහැ. දුන්නා කියලා භාවනාව ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ විවිධ කාරණා නිසා අද වෙනකොට මේ භාවනාවට ලොකු තැනක්, ලොකු ඉල්ලුමක් තියෙනවා. හැම ක්ෂේත්‍රයකම මේ නිසා භාවනා කරනවා. දැන් මේ භාවනාව අපි දන්නවා භාවනාවේ ප්‍රතිඵල අපි කියනවා සමාධිය. මේ සමාධිය කියන්නේ හැලු හිත, ලිහිල් හිත. ඒතර මේ සමාධියේ ලක්ෂණ කියනවා විවේකය, පීති සුඛ, කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව. දැන් මේවා තමයි භාවනාවේ මේ ළඟින්ම ගන්න පුළුවන් ප්‍රයෝජන. ළඟම ප්‍රතිඵල තමයි ලොකු ගමනක් යන්න තියෙනවා භාවනාවත් එක්ක. නමුත් මේ එදි ඒ භාවනාව පටන් ගත්ත දවසේ සිටම වගේ ලැබෙන ආනිසංස තමයි කායික මානසික සැහැල්ලුව. ඉතින් මේ ඕනෑම භාවනාවක් මේ සඳහා යොදා ගන්න සිදුවෙනි. බොහොම හොඳයි, පුළුවන් නම් සමන් හොඳට අඳුනන කල්‍යාණ මිත්‍රෙක්, භාවනාව පිළිබඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ඒතරේ ඒ දෙකෙනාට භාවනාව පිළිබඳ අත්දැකීම් තියෙනවා, අප ගැනත් හොඳට දන්නවා. අනේ එහෙම කෙනෙක්ගෙන් අපිට පුළුවන් නම් උපදේශයක් ගන්න මොන වගේ භාවනාවක්ද ගැලපෙන්නේ කියලා. එහෙම භාවනාවක් පටන් ගත්තොත් ධර්මානුකූලව න්‍යායානුකූලව ඉතාම ඉක්මනින් මේ උග්‍ර ප්‍රශ්නය ලිහිල් කරගන්න පුළුවන්. සමහර විට අපි වලිගෙන් අල්ලගත්තොත් තිබුණු අතතිය වැඩි වෙන්නත් පුළුවන්, නැති ආතති ඇති වෙන්නත් ඉඩ තිබෙන බවත් මෙතනදී නොකියාම බෑ.
බොහොමදයි, වලිගෙන් අල්ලගත්තොත් සමහර වෙලාවට නැති ආතති මතුවෙන්නත් පුළුවන්. මම දන්නවා ඔබතුමා බොහොම ශිෂ්‍යයන්ට බොහොම ආදරෙයි, විභාගවලට සූදානම් වෙන අය සඳහා ඔවුන් සමග බොහොම ළඟින් වැඩ කරන කෙනෙක්. පොදුවේ අපි පොදුවේ උත්තරයක් දෙන්න උත්සාහ කරොත් මේවැනි විභාගයකට සූදානම් වෙන කණ්ඩායමකට නම් කොයි විදිහේ භාවනා ක්‍රමයක් අනුගමනය කළ හැකිද, කළ යුතුද කියලා පුළුවන් නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.
හොඳයි. මේ තව මෙතෙන්දි කියන්න ඕනේ පූර්විකාවක් කුත් තිබෙනවා. සමහර විට මේ මට ලැබෙන අත්දැකීමක් තමයි ඔබතුමාටත් ඒ අත්දැකීම වෙනම තැනකදී වාරියෙම ලැබෙනවා ඇති. මට ලැබෙන්නේ භාවනා මධ්‍යස්ථානයේ, ඔබතුමාට රෝහලේදී ලැබෙනවා ඇති. මේ හිටපු ගමන් මේ තරුණයන් තරුණියන් කඩාගෙන විඳගෙන එනවා නෙල්ලබට. හිටපු ගමන් කඩාගෙන විඳගෙන කියන්නේ ඒ කොහොමද තරුණ ජවය අපිට වැඩිය වැඩි මහලු මේ ඉන්න අපිට වඩා. හැබැයි කොහොම හරි ඒ සාමාන්‍ය තරුණ ජවයට වඩා ජවයකින් කඩාගෙන විඳගෙන එන අවස්ථා තිනවිල්ල, අර හති දාගෙන කන්ද නැගගෙන ඇවිල්ලා මම කියන වතුර ටිකක් බොමු, වතුර බොන්නවත් ඕනේ කමක් නැහැ, ඒත් වෙලාවෙන් කරන්න කැමති නැහැ, අනේ භාවනා කරන්න හැටි කියලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ බැරි නෑ, මොනවා හරි ඔය අපි ලොකුට දන්නේ නැහැ, දන්නේ මොනවා හරි කියන්න පුළුවනි. හැබැයි ඉතින් එතන එහෙම ඒ දාඩිය දාගෙන හති දාගෙන මේ එහෙම භාවනා වගේ දෙයක් නිවේහනින්ද කතා කරන්න අමාරුනේ ආධුනිකයෙක් එක්ක. ඉතින් එපා කිව්වත් මම වතුර ටිකක් හරි බොන්න දීලා ඉතින් හුස්ම ගන්න ඉඩ ඇරලා මං අන පුතේ දුවේ මේ මොකද එකපාරට භාවනා කරන්න හිතුනේ. ඉතින් කියනවා හෙට විභාගේ, හෙට විභාගේ එක උසස් පෙළ, එක උපාධි, පළවෙනි වර්ෂය හරි අවසාන වර්ෂය හරි විශේෂයෙන් උසස් පෙළ හා ඉහළ විභාග. ඊට මෙහා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා ලොකුවට මේ පරිශිෂ්‍යත්වයේදී අම්මලට. පරිශිෂ්‍යත්වෙ කිට්ටුනම අම්මලා එහෙම කලබල කරන වෙලාවල් තියෙනවා දරුවන්ට නෙමෙයි. හැබැයි මේ දූ පුතුන්ට නම් ඔය හෙට විභාගේ වගේ කියලා දුවන් ඇවිල්ලා එක පුතෙක් මට තාම මතකයි කලබලෙන් ඇවිල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පුතේ ධ්‍යානයක් ගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මේ කඩාවට විඳගෙන ඇවිල්ලා මම වෙන වැඩේදී හිටියේ පළවෙනි වතාවට දැක්කේ ඒවා කිසි එකක් ගැටලුවක් නෙමෙයි කවද දැක්කත් මේ පුතා ඒ ආපු ගැම්මට මැහුවා මේ ධ්‍යානයක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිනා ගියේ එක මම බොහොම අමාරුවෙන් නවත්තගත්තා. මොකද ඒක හිනා වෙන එක ඉතින් ගැලපෙන්නේ නැහැ මේ පුතා මොකක් හරි ලොකු ප්‍රශ්නයකදී ඉන්නේ. මං කිව්වා පුතේ මේ ඔක්කොම ටික ඉවරයි කියලා. ඒ ධ්‍යාන ටික ඔක්කොම ඉවරයි ඒවා දීලා ඉවරයි. මේ එකක්වත් නැහැ පුතේ දැන් දෙන්න කිව්වා. ඇත්තද? දැන් මේ හරි සීරියස්. මේක හරි බැරෑරුම් මාර්ගන මට ඕනේ මෙයාව ලිහිල් කරලා ටිකක් හිනාගස්සලා මේ ටිකක් සෑල්ලු කරලා මේ ආතතිය අඩු කරන්න. ඒ නිසායි මං කිව්වේ තිබ්බ ටික ඔක්කොම දීලා ඉවරයි පුතේ. දැන් නම් නැහැ. ඇත්තද? ආයෙ කවද හම්බෙන්නේ කියලා ඇහුවා. ඉතින් මං කිව්වා ඒක නම් කවද හම්බෙන්නේ දැන් නැහැ පුතේ. මොකද්ද පුතේ මේ හදිස්සිය ධ්‍යානයක් ඕනේ උනේ. අයියෝ නෑ මේ විභාගේ. මම විභාගෙ මොකද ධ්‍යාන විභාගෙට ඕනේ ඩිජිටල් කාඩ් එකයි විභාග අංකේ ඔයකනේ ඕනේ ධ්‍යාන ඕනේ නැහැ විභාගවලට නෑ මේ එකක්වත් මතක නෑ මට කිසි දෙයක් මතක නෑ මෙච්චර කලින් ඉගෙනගත්ත මේ අවුරුදු 4 ඉගෙනගත්ත දේවල් මොනවත් මතක නෑ හැබැයි ධ්‍යානයක් ආවොත් ඔක්කොම හොඳට මතක තියෙනවා කියලා අහලා තියෙනවා කියවලා තියෙනවා ඒ නිසා මට කොහොම හරි ධ්‍යානයක් මේ අද ගන්න පුළුවන් නම් මේ අවුරුදු 4 ඉගෙන ගත්ත දේවල් ඔක්කොම හොඳට මතක් වෙයි විභාගේ හොඳට ලියන්න පුළුවන් වෙයි නැත්නම් මං අනිවාර්යයෙන්ම ෆේල් කියලා ඒක තා කිව්වා. ඉතින් මේ ඒකම තවත් දියණියක් ආවා ඒ කියන්නේ පරිමල නිලබ භාවනා මධ්‍යස්ථානයේ එනවා තාත්තත් එක්ක පිටසක් තාත්තා එක්ක ආවා ඒ දුවව එක්ක ඇවිල්ලා මට කිව්වා මේ දුව හරි බයෙන් ඉන්නේ හරිම බයෙන් ඉන්නේ මේ විභාග නිසා. එකපාරක් විභාගේ කල් දැම්මා. විභාගෙත් ඇවිල්ලා ඇඩ්මිෂන් ඇවිල්ලා කල් දැම්මා. ලිව්වේ නැහැ බය නිසා. හැබැයි ඉගෙන ගන්න හැටි දක්ෂයි. මම වැයිදුවේ බය. ෆේල් වෙයි කියලා බය. ෆේල් වෙයි කියලා බය. ඉතින් මේ දුව දක්ෂයි. දක්ෂයි. ෆේල් වෙන හේකුත් නැහැ. හැබැයි මම එහෙම කියන්නේ කියේ නෑ දුව ෆේල් වෙන්නේ නැති වෙයි බය වෙන්න එපා දුව මෙච්චර කල් ලියු හැම විභාගෙකින්ම සමත් වුණානේ ඒ නිසා මේ විභාගෙත් සමත් වෙයි කියලා එහෙම මම කියන්නේ කියේ නෑ මොකද එහෙම කීම උදව්වක් වෙන්නේ නෑ මේක හැමෝම කියන්න ඇති ඒක නොකියපු කෙනෙක් නැතුව ඇති ඉතින් මම මොකටද ආයේ ඒ උත්තරේම දීලා මේ ඒ දුවගේ ප්‍රශ්නේ අවුල් කරන්නේ මම කිව්වේ ඉතින් දුවට බය කියන්නේ ෆේල් වෙයි කියලා ඇයි ෆේල් වෙනවට බය ෆේල් වුණාම මොකද්ද දුවට වෙන්නේ? දුවට මොනවද නැති වෙන්නේ? අන්‍ය කල්පනා කළේ නැහැ එහෙනම් මොනවද නැති වෙන්නේ? දුවට ජීවිතේ නැති වෙනවද? නැහැ එහෙම නැති වෙන්නේ. ඉතින් එහෙම නැති වෙන්නේ නැත්නම් මොකද දුව බය වෙන්නේ? මේ ජීවිතේ ජයගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා විභාගේ ওই විභාගේ ෆේල් දෙමේ විභාගෙට ගිහිල්ලවත් නැති අය. ඉතින් ඔය මැරෙන්නේ නැහැ කියලා දන්නවනේ විභාගේ ෆේල් වුණත් දුව මැරෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඒ නිසා මොකටද අපි වැඩිම බය වෙන්නේ මැරෙනවට? දැන් දුවට 100%ක් විශ්වාසයි විභාගේ ෆේල් වුණාට මැරෙන්නේ නැහැ කියලා. ඉතින් මොකටද බය වෙන්නේ? මැරෙනවට වැඩිය මොකටද බය වෙන්නේ? ඒ පාර මේ දුවගේ මූණේ හරිය ලස්සන හිනාවක් ශ්‍රාව. සොරේ තාත්තා කැමති වුණේ නැහැ ඒ විශ්වදේට. ඒ දී පුත්‍රයේ තාත්තා කැමති වුණේ නැහැ තාත්තා බලාපොරොත්තු වෙන්න ඇත්තේ මම දුව මේ මොටිවේට් කරයි නැත්නම් තව උනන්දු කරවයි මේ පාස්සේ කියන්නේ කියලා. හැබැයි මේ කීම තුළ වෙන්නේ මට තේරුණා තව තවත් දුව ආතතියටයි බයටයි පත් වෙන එක තමයි. මොකෝ බය වෙන්නේ? මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැත්තම් මොකටද බය වෙන්නේ? අපි හැමෝම බය වෙන්නේ මැරෙනවා. ලොකුම බය. ඉතින් මැරෙන්නේ නැහැ කියලා දන්නවනම් මොකටද බය වෙන්නේ? දුව හිනා වුණා ගියා. හොඳටම සමත් වුණා. හොඳටම විභාගේ සමත් වුණා ඉහළින්. ඉතින් මට කියන්න ඕනේ කාරණා දෙකයි මෙතන. එකක් තමයි භාවනාව තරන් ඉක්මන් ප්‍රතිඵල තියෙන තවත් දෙයක් නෑ මම කලින් කිව්වනේ මේ සැහැල්ලු වෙන්න ආතතිය නැති කරගන්න භාවනාවෙන් තරම් ගැඹුරු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් තවත් දෙයක් නෑ ඒ වගේ මේකේ ප්‍රතිඵලත් වා කල් ගිහිල්ලා නෙමෙයි ලැබෙන්නේ අපි අද භාවනා කළොත් අද මේ ප්‍රතිඵල තියෙනවා හැබැයි එහෙම කියලා මේ විභාගයේ අත ළඟ කට ළඟ තියාගෙන එකපාරට අර ධ්‍යානයක් ගන්න ආරණ්‍යයකට යවන්නේ නැතුව ටිකක් මේක සැලසුමක් ඇතුව අපිට පුළුවන් නම් භාවනා කරන්න පටන් ගන්න. අපේ අධ්‍යාපනයත් එක්ක ඒක තව අධ්‍යාපනයේම අංගයක් විදියට වගේ. ඉතින් එතකොට අපිට මේ ගමන හරි වාක් ආතතියටපත් වෙන්නේ නැතුව යන්න පුළුවන්. දැන් ආතතියටපත් වුණාම වෙන බය එනවා. අමතක වෙයි කියන බය එනවා. ඉතින් ඒ බය නිසාම අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මේ පළවෙනි උපදේශයේ තමයි අල්ලතුව භාවනාව පටන් ගන්න. කට ළඟට ඉරගෙන සා දෙවෙනි කාරණේ කොයි වෙලේ හරි දැන් කලින් පටන් ගන්න බැරි වුණා කියන්නේ. ඒක යන දුක් වෙන්න එපා. අයියෝ මම ඒ කාලෙම භාවනාව පටන් ගත්තා නම් අද මට මේ ප්‍රශ්නේ නෑනේ කියලා මේ ලැබිලා තියෙන වර්තමානයේ අතීතයට පසු තැවෙන්න පාවිච්චි කරන්න එපා. ඉතින් ඉවෙන්නේ තව ආතතියට අපි පස් වෙනවා. එතකොට මෙතන ඉන්නවා නම් විභාගයේ අත ළඟ තියෙන දුකුතුන්. ඒක න පසු තැවෙන්න එපා. මුලින් පටන් ගත්තේ නෑ කියලා. හැබැයි අත ළඟ නැති දූපතුන් ඉන්නවා නම් අදම පටන් ගන්න. විභාගයෙන් කල් බලන්න ඉන්න එපා. එතකොට මේ කොහොම හරි වෙලාවක් හදාගන්න බාහනා කරන්න. දැන් එහෙම කිව්වහම මේ සමහර දූපතුන් කියනවා අපිට මේ මුළු දවසම පාඩම් කරත් මදි. කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. වෙන කිසිම දෙයක් කරහරි කන්නේ නැහැ, මූණ හොදන්නේ නැහැ, දත් මදින්නේ නැහැ. සමහර අය නාන්නේ නැහැ කියලා. නිකටම මොනවත් නැහැ අපි පාඩම් කරන එකමයි කරන්නේ. ඒත් වෙලාව මදි. ඒක භාවනා කරන්න වෙලාවක් නැහැ. දුවේ පුතේ මේ දුවල පුතාලා ඔය මේ නැති කාලයෙන් පාඩම් කරන කාලයෙන් ඒ භාගයක් භාවනාවට දුන්නොත් ඒ දෙක තුනක් පාඩම් කරලා ගන්න ප්‍රතිඵල ඒ භාගින් ගන්න පුළුවන්. ඒ ගැන සහතික වෙන්න පුළුවන්. හරියට භාවනා කළොත් ඒ භාගයක්. අර දවසක් පාඩම් කරලා ගන්න ප්‍රතිඵලේ අඩු කාලයකින් ගන්න පුළුවන්. මොකද මේ මනසේ කාර්යක්ෂමතාවයේ භාවනාවෙන් වැඩි වෙනවා. අවධානය වැඩි වෙනවා. තේරුම් ගැනීම වැඩි වෙනවා. ධාරණීය වැඩි වෙනවා. ආවර්ජනීය වැඩි වෙනවා. ඉතින් මේ වගේ මේ මානසික හැකියාවන් භාවනාවෙන් වැඩි වෙනවා. මේ මනින්ට පුළුවන්. මැනලා තියෙනවා. දැන් මේ වගේ නම් තව තර්ක කරන්න අවශ්‍ය නැහැ. කියන කාටරි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් හිතක් පොරේ තියෙන භාවනා කරන මෙහෙම වෙනවද? අපි පස්සේ දවසක තර්ක කරමු. මේවා ලෝකයේ විද්වතුන් විද්‍යාඥයන් පරීක්ෂණ කරලා ඔප්පු කරපු දේවල්. අපි තාමත් මේ ලංකාවේ සිංහල බෞද්ධයන් මේව ගැන තර්ක කර කර ඉන්නවා. අබෞද්ධය මේකෙන් ලොකු ප්‍රයෝජන ගන්නවා. ඉතින් ටිකක් පැය භාගයක්වත් යොදවන්න මේ සිහිය කියන හැකියාව හිතේ ඇති කරගන්න. සිහිය, සතිය, ඔය මයින්ඩ්ෆුල්නස් කියන්නේ ආතතියට තියෙන හොඳම බේද තමයි සිහිය. සිහිය. ආතතිය වුණාම වෙන්නේ අපි ආතතිය කියන දියසුලියට අහුවෙලා කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා. දැන් දියසුලියට අහුණා මෙහෙම කොහෙට පිනවත් අපි කැරකෙන එකමයි වෙන්නේ ඒක ඇතුලේ. ඒක ඇතුලේ ඉඳගෙන ආතතිය ඇතුලේ ඉඳගෙන මොනවා හිතුවත් ඒකෙන් එළියට එන්න බැහැ හිතුවා කියලා. හැබැයි එන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එන්න පුළුවන් හොඳම එල්ලෙන්න තියෙන පිටුරු ගහ තමයි සිහිය. සිහිය ඇති කරගත්ත ගමන්ම අපි ආතතිය ඇතුළේ නෙමෙයි තවදුරටත් ඉන්නේ. ආතතිය තියෙනවා. හැබැයි අපි ඉන්නේ ටිකක් ඒ දියසුලියෙන් ආතතිය කියන දියසුලියෙන් එළියේ ඉන්නේ. ඒ එළියේ ඉතිහාම මේ ආතතිය අපිට ලොකුවට බලපාන්නේ නැහැ. ඉතින් මේ සිහිය ඇති කරගන්න අපිට සරල අභ්‍යාස කරන්න පුළුවන්, ඇවිදලා පුළුවන්, ඇවිදීමෙන් පුළුවන්. අවධානයෙන් ඇවිදින්න. ඇවිදීම හොඳම අභ්‍යාසයක් ඔය සක්මන් භාවනාව. හොඳම අභ්‍යාසයක් සිහිය ඇති කරගන්න, ආතතිය අඩු කරගන්න. මනස ආකය සැහැල්ලු කරගන්න. ටිකක් නිදහසේ ඇවිදින්න පුළුවන් තැනක් හොයාගෙන හොඳට ඒ පුළුවන් නම් පාවාන් රහිතව ඇවිදින්න පාවාන් නැතුව දාගෙන ඉියක් කමක් නැහැ. වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවනි පාවාන් නැතිව. එතකොට ඒ පොළොවේ වදින ස්පර්ශයේ එහි තියෙන ලක්ෂණ නැත් පාදයක් එසේ වුවහම දැනෙන සැහැල්ලුව, පොළොවේ තියෙන පාදයට දැනෙන බර, මේ බරයි සැහැල්ලුවයි පාදයෙන් පාදයට මාරු වෙන හැටි යන අවධානයෙන් ඇවිදින්න පුළුවන්. මේක හරි සරලයි. නැත්නම් හෙළීට ඇවිදින්න. විනාඩි 2ක් ඇවිදිනා මදි අඩුම ගන්න විනාඩි 20ක් 30ක්වත් මෙහෙම ඇවිද්දොත් තේරෙයි. අර මනසේ පොඩ්ඩක්ුණු ටෙන්ෂන් එකක් ආතතියක් තියෙනවා. ඒක නිකාම දිය වෙලා යනවා. අපි සෑහලුවක් නැවුම් බවක් දැනෙනවා. එහෙම කරලා නැවත පාඩම් කරන්න පටන් ගත්තොත් හරි නැවුම් මනසකින් පාඩම් පටන් ගන්න පුළුවනි. මොඳ මේ හරියට අර ස්පොන්ජ් එකක් වගේ ස්පොන්ජ් එකක් මිරිකලාපව ගත්තා වගේ එතකොට ආයි උරා ගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් මේ සීය මුල් කරගත්ත භාවනාව. ඉතින් වාඩි වෙලා අපේ ස්වභාවික හුස්ම ගැන අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඒ අභ්‍යාසය හරියන සරලයි ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. දැන් මේ සිහිය ලෝකෙටම ඕනි කියනවා. මේ තමයි ඇත්ත කතාව. ඒ වෙනුවෙන් ලෝකේ බොහෝ රටවල් මේ සිහිය කොච්චර දුරට මේ ආතතිය නිසා ඇති කරපු ප්‍රශ්න විසඳනවද කියන එක දැක්ක දියුණු රටවල් ඒ වෙනුවෙන් ලොකු ව්‍යාපෘති හදලා තියෙනවා. ලොකු ව්‍යාපෘති. ඉතින් ඔය ඇමරිකාවේ සෙනෙට් සභාව පවා ඒ සිහිය පුහුණු කිරීමේ අභ්‍යාසවල යෙදෙනවා. ඉතින් ඒක සෙනෙට් සභිකයෙක් කියලා තිබ්බා. මුළු ඇමරිකන් ජාතියම Nation of Mindfulness සිහියේ ජාතිය බවට පත්විය යුතුයි කියලා. සතිමත් ජාතියක් බවට මුළු ඇමරිකන් ජාතියම පත්විය යුතුයි. සිංහල බෞද්ධ අපි කොහෙද ඉන්නේ?
බයවතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීම කල්ැතුව භාවනාව ආරම්භ කරන්න. හැබැයි ආරම්භ කිරීමට නොහැකි වුණා නම් පසුතැවෙන්න එපා. භාවනා කරන්න වෙලාවක් හදාගන්න අවශ්‍යතාවයක් ඇති කරගන්න. දවසට පැය භාගයක් භාවනා කරත් පාඩම් කිරීමට යොදන කාලය පැය පහක් හයක් ඒට සමානයි. ඒතරම් වටිනවා ඒ කාලය. ඒ වගේම තමයි ඉතා සරල භාවනා ක්‍රමයක් ආරම්භ කරන්න. සිහියෙන් යුතුව ඉන්න උත්සාහ කරන්න. ඇවිදීම වැනි ඉතා සරල භාවනා ක්‍රමයක් ආරම්භ කරන්න. බුදුමහා පැවසු පරිදි බටහිර පුද්ගලයන් මේ සිහියෙන් යුතුව සිටීම මයින්ඩ්ෆුල්නස් කියන එකෙන් බොහෝ ප්‍රයෝජන ගන්න බවත් සඳහන් කරා. හොඳයි, මම කැමැති දැන් වෙනත් මානයකට යන්න. අපි නිල්ලඹට ඇවිල්ලා බොහොම කැමැත්තෙන් ආසාවෙන් භාවනා කටයුතු වල යෙදෙනවා. අපි සිහිය දිනු කරගන්න උත්සාහ කරනවා. අපේ ආතතිය අඩු වෙනවා. නිල්ලඹට පැමිණි පසුම මොකක්දෝ හේතුවක් නිසා පැහැදිලි කරන්න බැරි හේතුවක් නිසා අපේ ආතතිය අඩු වෙනවා. එහෙම භාවනා කටයුතු වල යෙදෙන අපි නැවත ගෙදර පැමිණියාට පස්සේ ආතතිකාරී සිතියක් ඇති වුණොත් සමහර වෙලාවට අපි වක්කාරි පෙත්තක් හොයනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ගයක යෙදෙනවා සහනයක් ඇති කර ගැනීම සඳහා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපිට ඒක අමතක වෙන්නේ? ඇයි අපි ඉදා සරලකම වලට එහෙම නැත්නම් පහසු ක්‍රම වලට යොමුන්නේ? කොහෙද අපේ වැරද්ද තියෙන්නේ?
ඔව්, මේ ඔබතුමා සාකච්ඡා විතාම තීරණාත්මක තැනකට ගෙනවිත් තිබෙනවා. දැන් නිල්ලඹ වගේ තැනකට ආවහම භාවනාවක් කරන්න අවශ්‍ය නැහැ. ඒ ගමනම ඇවිත් විනාඩි 5ක් එළිය වගේ ගලක් උඩ වාඩි වෙලා හිටියාම සැහැල්ලු වෙනවා බොහෝ විට. ඒ බොහෝ දෙනෙක් කියනවා භාවනාවක් අවශ්‍ය නැහැ. ඉඳ ගමනම භාවනාවක්. ඇවිත් මේ ඔය වාඩි වී සිටීමත් භාවනාවක්. හරිම සැහැල්ලුයි. ඉතින් එහෙම දැනක් සරල දැනක් පවත්වාගෙන යන්න මේ අවුරුදු ගානක් උදව් වුණ හැම දෙනාටම ඒ අය පින් දෙනවා, කෘතඥ වෙනවා, ස්තුතිවන්ත වෙනවා. මොකද ලෝකේ නිශ්ශබ්ද තැන් අඩුයි, සරල තැන් අඩුයි. එන්න එන්න ලෝකේ ගෝචාකාරී වෙනවා, පාස සංකීර්ණ වෙනවා. දැන් මේ නිසා ස්වභාවික පරිසරය කොහොමද මිනිස්යාව සැහැල්ලු කරනවා. ස්වභාවික පරිසරය ආතතියටපත් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. කෘතිම පරිසරවල තමයි මේ ආතතිය උග්‍ර වෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම හිතනවා මේ ඔබතුමා මේකන් දන්නවා මම නිකන් පොතක් දෙකක් කියවලා තියෙන්නේ. ඔය සාමාන්‍ය සත්තු කැලේ ඉන්න ආතතිය නෙමෙයි ඉන්නේ. නමුත් සත්තු වත්තේ ඉන්න සත්තු ඊට වෙනස්. ඒ අයගේ හැසිරීම බොහෝ විට මිනිස්යාගේ හැසිරීමට සමානයි. ඔය සීදී නසා ගැනීම සහ විවිධ වෙනත් මිනිස්යා කරන දේවල් ඒ සත්තුණක් කරන්න ඉඩ තියෙනවා කියලා සත්ව විද්‍යාඥයන් කියනවා. මේ සත්තු වත්තේ ඉන්න කූඩු කර සත්තු ගැන කෘතිම පරිසරයක. මේ තමයි ඇත්ත. මේ නිලම්බ විතරක් නෙමෙයි ඒ වගේ ඕනෑම ස්වභාවික පරිසරයකට අපි ගියාම හරි සෑහෙන විතර මොන තරම් සනීපයක්ද. ඉතින් තමයි තේරෙන්නේ අපි අපිට මොනවද කරගෙන තියෙන්නේ කියලා. මේ දියුණුව කියලා සංවර්ධනය කියලා පෝසත් කියලා ස්කෝපෝබෝධී කියලා අපි මොනවද අපිට කරන් තියෙන්නේ. අපායක් හදාගෙන තියෙනවා. එච්චර අපායක් හදාගෙන තියෙනවා. දිවි ලෝකයක් කියලා අපි හදාගෙන තියෙන්නේ අමුමාමු අපාය. දැන් මේක ඇත්ත. ඒ නිසා මේ වරින් වර හරි ස්වභාවික පරිසරයකට යන්න, ඊළඟ තැන ඉන්න, හුස්ම ගන්න, ඒ ගහකොළත් එක්ක ඉන්න, පොළවේ පය ගහලා ඉන්න, ඒ ආස්වාදය, ඒ ත්‍යාගයේ ජීවිතයට දෙන්න. හැබැයි භවනාව කියන්නේ ඒ නෙමෙයි. පරිසරයේ මේ උදව් අපිට කරන්නේ අපිව සැහැල්ලු කරන්නේ පරිසරය. සබදාම් අපේ හපංකමක් නෙමෙයි එතන වෙන්නේ. අපි සෑහෙමින් ඉන්නේ අපේ ආපංකමක් නිසා නෙවෙයි පරිසරය නිසා. ඉතින් අපි ආපහු සමාජයට ගියාම ආපහු ඒ තරගෙට ගියාම නැවත අර මේ පීල තමයි යන්නේ ආතතියටපත් වෙන්නේ. මේ භාවනාව කියන්නේ මේ අර සිහියත් එක්ක අපි සම්බන්ධ කළොත් අපේ හිතේ යමක් ඇති වෙනකොට දැනගන්න පුළුවන් හැකියාව. ඉතින් ආතතියක් එන විටම උග්‍ර වෙන්න කලින් අපිටම අඳුනා ගන්න පුළුවන් ආමස් කලබල වෙනවා. හිත ආතතියට පත් වෙනවා කියලා, පත් වෙන්න පටන් ගත්තා කියලා දැනගන්න පුළුවන්. ඒ දැනගත්තහම ඔන්න අපිට පිළිවන් විකටම ආතතිය වැඩි වෙන්න ඉඩ ආරිනවද නැත්නම් අඩු කරගන්නවද කියන තීරණේ තෙන්න. මේක ලොකු තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්. භාවනා උදව්වෙන් එතනින් තමයි. දෙවෙනි කාරණය ඔබතුමා කිව්වා මේ සරල ජීවිතේ මේ හරිය වැදගත්. හරිම වැදගත්. මේ සරල ජීවිතේ බොහෝ දෙනෙක් අත්දකින්නේ ලෙඩ වෙලා වයසට ගිහිල්ලා රෝහලක ඇඳක් උඩ. මේ ජීවිතේ හරි සරලයි. රෝහලක ඇඳක් උඩ ඉන්න ජීවිතේ හරි සරලයි. හැබැයි ඒකේ සැපක් නැහැ, දුකක් නෙතියෙන්නේ. ඉතින් බලහත්කාරයෙන් ඇඳපෙට දාන්න වෙන ජීවිතේක කලින් සරල කරගෙන සෝදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් අවශ්‍ය දේ තෝර බේරගෙන හරි වටිනවා. මේ ඔය මේ අපේ වැඩත් එක්ක දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කාර්ය බහුලයි. කොච්චර දේවල් තියෙනවද කරන්න? තව කරගන්න බැරි වුණු දේවල් කොපමණ තියෙනවද? මේක ඇත්ත. නිකන් ඉන්න නෙමෙයි අපේ වැඩ තියෙන්නේ. එතකොට අපි එක පැත්තක ඉන්න අනිත් පැත්තෙන් අපිට කරන්න තියෙන වැඩ තියෙනවා. ඉතින් මෙතන මේ දෙක සමබර කරගන්න පුළුවන් නම් අද අපංකම්. කියන්නේ මොනවද අපි කරන වැඩ? මොනවද ඕනි වැඩ? පළවෙනි තැන තියෙ යුත්තේ කොමකටද? දෙක තුන මොනවටද? දැන් සමහර විට පළවෙනි තැන දිය යුතු දේ අපි නොකර අන්තිම තැන එහෙම නැත්තම් නොදීම සිටිය යුතු දෙයක්කට මුල් තැන දීලා කළොත් අර අත්‍යවශ්‍ය දේවල් එකක්වත් කරගන්න බැරි වෙනවා. හැබැයි ඒවා අවශ්‍ය වුණු වෙලාවක ඔන්න අපි එකක්වත් කරගෙන නැහැ. හරි කලබලයි, හරි ආතතියටපත් වෙනවා. ඒ නිසා ජීවිතේ හදන්න ප්‍රමුඛතා ලැයිස්තුවක් ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න. හදලා මුල් තැන දෙන්න ඕනේ මොනවට? 2 3 4 මේ හදන්න. ඒකට හිතන ඕන එකක් කිව්වට කමක් නැහැ. හැබැයි දාන්න ඕනේ අංකේ මොකද්ද කියන එක බුද්ධිමත්ව තීරණය කරන්න. ඒවට පළවෙනි තැන හෝ දෙවෙනි තැන දෙන්නේ අනිත්‍ය කියන නිසාද, මාධ්‍ය කියන නිසාද, වෙලෙන්දන් කියන නිසාද, නැත්නම් ඇත්තටම ජීවිතයේ ඒ දේ ඉඳන නිසාද කියලා බලන්න. මේ පළවෙනි කාරණේ. එතකොට අපි ඇත්තට කරන්න තියෙන වැඩ අනිත්‍ය. මේ දෙක යම්තාක් දුරකට තුන්වෙනි පැත්තේ මොනවද තියෙන්නේ? කාලය. කාලය දැන් මේ හොඳට හිතලා බලන්න, කළ යුතු දේවල් ළඟා විය යුතු ඉලක්ක ලක්ෂ්‍යයක් විතර තියෙනවා. එහෙනම් තිබ්බට ආතතියක් එන්නේ නැහැ. ඒවා කවදා හරි මම ඒවා කරගන්නවා කියලා හිතුවත් ආතතියක් එන්නේ නැහැ. කවදා හරි විභාගෙ පාස් වෙනවා, කවදා හරි ප්‍රමෝෂන් එකක් ගන්නවා, කවදා හරි තට්ටු දෙකේ ගයක් හදනවා, කවදා හරි කාර් එකක් ගන්නවා, කවදා හරි නිවන් දකින්න. ඉතින් දැන් නිවන් දකින්න කාටද ආතතියක් තියෙන්නේ? එලෝ මෙලෝ සැප, එලෝ සැප දෙලෝ සැප කෙලවර නිවන් දකින්නවා කිව්වහම ආතතියක් එනවනේ. කිසි ආතතියක් නෑ කාටවත්. හරි සතුටින් සාදුකාර දෙන්නේ එහෙම කිව්වහම ආතතියකින් ඇත්තද කියලා කලබල වෙලා කම්පා වෙලා කිස ගිනිගත්ත තත්ත්වෙට එන්නේ නෑනේ එහෙම කිව්වහම. මෙලෝ සැප, එලෝ සැප, දෙලෝ සැප කෙලවර මා මහ නිවන් සෝ කිව්වහම හරි සැහැල්ලු. ඉතින් මේ දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ ඉන්නේ මේකට කාලය කියන සාධකයකට උනා. මේ ඉලක්ක තියනවා ළඟා වෙන්නේ. ඒත් ඒවට සීමිත කාලයක් තියෙනවා. කාලය සීමිතයි. ඉතින් අපි මේ තරාදී එක තුන්වෙනි පැත්තේ ඉඳනවා කාලය. කාලය එකතු කරාම තමයි ආතතිය තීව්‍ර වෙන්නේ, උග්‍ර වෙන්නේ. අපිට තියෙන සීමිත කාලයක්. දවසකට පැය 24යි. එතකොට ඒකිනුත් පැය 8ක් නිදා ගන්නවා. අනේ, ඔන්න ඔයවම කිට්ටු වෙනකොට තමයි ආතතිය වැඩි වෙන්නේ. කාලය අඩු වෙනවා, ඉලක්ක වැඩි වෙනවා. හොඳට බලන්න ආතතිය දි වෙන්නේ කාලය වැඩි වෙන්නේ නැහැ. කාලය අඩු වෙනවා. හොඳටම දැනෙනවා කාලය වේගෙන් ගෙවිලා යනවා. හැබැයි ඉලක්ක වැඩි වෙනවා, ඉන්ටෙන්ට වැඩි වෙනවා, කාලය අඩු වෙනවා, ඉලක්ක වැඩි වෙනවා. මේ තමයි ආතතියේ ස්වභාවය. ඉතින් එතකොට කරගන්න බැරි වෙන දේවල් වැඩි දැන් සීමිත කාලයක් නිතියෙන්නේ ඉලක්ක වැඩි. එතකොට සීමිත කාලයකදී අපිට කරන්න පුළුවන් සම්පූර්ණ කරගන්න පුළුවන් වැඩ දෙක තුනයි. හිතාගත්ත සැලසුම් කරගත්ත බොහෝ දේවල් කරගන්න බැරි වෙනවා. බැරි වෙන වැඩ වැඩි වුණාම ඊළඟට අපිපත් වෙනවා නිකන් කලකිරීමකට, බලාපොරොත්තු කඩවුණු ස්වභාවයකට. මේක තමයි ආතතියේ ඊළඟ මූණුව. මුලින් ඇති වෙන්නේ ආතතිය. ආතතියත් එක්ක කාලයක් දිවුවට පස්සේ දැන් අපි පටන් ගත්ත වැඩ ගොඩක් ඉවර කරලා නැහැ. භාගෙට දාලා අත ගහපුත් නැති වැඩ තියෙනවා. මේව මතක් වෙනකොට ඇති වෙන්නේ කලකිරීමක්, බලාපොරොත්තු කඩවීමක් සහ දුක්නසක් විෂාදයක් වුණත් එන්න පුළුවන්. ડિප්‍රෙෂන් කෙනෙක් වුණත් එන්න පුළුවන්. එහෙම. දැන් එහෙම වුණාට පස්සේ මේකේ අනිත් පැත්ත පෙරදෙන්නේ කාලේ ගොඩාක් තියෙන එකක්වත් කරගන්න හිතෙන්නේ. දැන් විශාලයටපත් වෙනවා මන්ද නැ ඔබතුමා මිට වැඩිය මේක ගන්නවා මට වැඩිය ඔබතුමා මේක පැහැදිලි කරයි. ආතතියදී තියෙන්නේ වැඩ ගොඩක් තියෙනවා කරගන්න වෙලාවක් නෑ. හැබැයි එහෙම ආතතියත් එක්ක දුවලා කරගන්න බැරි වෙච්ච වැඩ වැඩි වුණාට පස්සේ ඔන්න කෙනෙක් විශාලයටපත් වෙනවා. විශාලයටපත් වුණාම යාට ඕනේ තරම් කාලය තියෙන ඒක දුකක්ද. රැය ඉගෙනකල් වෙලාවක් තියෙනවා. හැබැයි හරි හිමීට කියෙන්නේ නින්ද යන්නේ දවලුත් එහෙමයි. හැබැයි කිසි වැඩක් නැහැ. කිසිම දෙයක අර්ථයක් තියෙන්නේ නැහැ. අර්ථවත් වැඩක් දෙන්නේ නැහැ පටන් ගන්නවත්. ඒතර මේ කාලය අපි හරියට හඳුනා ගන්න ඕනේ. හරියට හඳුනා නොගැනීම නිසා එක්කෝ අපිට කාලය නැහැ, එක්කෝ ඕනෑවටත් වැඩි කාලය තියෙනවා. මේ දෙකම හරිම දුකක්.
හරි අපූර්ව පැහැදිලි කිරීමක්. එහෙම කියන්න හේතුව මේ මම ජීවිතේ පළවෙනි වතාවට තමයි අහුවේ මේ තරාදී එක ඇටි තුනක් තියෙන බව. ඉතින් එක පැත්තක මම ඉන්නවා, අනිත් පැත්තේ වැඩ ටික තියෙනවා, අනිත් පැත්තේ කාලය තියෙනවා. ඉතින් කාලය අඩු වුණාම අපි ලොකු ආතතියකටපත් වෙනවා. හැබැයි එහෙම ආතතිය පැතිරීමේ කෙලවර මානසික අපීඩන වැඩි රෝගයක් හැදුණොත් කාලය ඉතුරු වෙනවා, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ජීවිතේ කිසිම සතුටක් නැති බවටපත් වෙනවා. හොඳයි. දැන් මේ සම්බන්ධයෙන් එක්තරා අපේ කල්‍යාණ මිත්‍රයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා. මම කැමැති මෙතනින් ඉදිරියට අපේ ඉදිරි කාලය තුළ ඔබගේ ප්‍රශ්න අපේ ගුරුතුමාට යොමු කරන්න. මගේ විශේෂ ස්තුතිය පුත කරන්න කැමැති නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ අපේ සභාපතිතුමා උපුල්නිසාත ගමගේ අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන් සහ විශේෂයෙන්ම වෛද්‍ය සුජාන්ත වික්‍රමගේ ඇතුළු අපේ කණ්ඩායමට ස්තුතිය පුද කරන්න මේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන්. ඉතාමත් මහන්සි වෙලා සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කරනවා. ඒ වගේම මම කැමැති මෙතනින් පසුව ඔබේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න, එහෙම නැත්නම් ඔබේ ප්‍රශ්න යොමු කරන්න අපේ ගුරුතුමන් වෙත. ඒ අතර මම හිතන්නේ පෞද්ගලික ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට එන්න පුළුවන්ද හෙට උදෑසන කියලා. ඒක ගුරුතුමා උත්තර දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.
එන්න පුළුවනි පුතේ, මේ එන්න පුළුවනි, මේ යක් එන්න කලින් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් මේ වැඩසටහනෙන් පස්සේ ඒ පුතා එන ගමනින් ප්‍රයෝජනයක් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවනි. මේ මම මේ දුරකථන අංකය මේ ඉන්බොක්ස් කරන්නම්, මේ chat box එකට දාන්නම්. මේ වැඩසටහනෙන් පස්සේ පුළුවන් නම් අදිසියක් නැහැ, ආදිතියටපත් වෙන්න එපා, වැඩසටහන ඉවරෙච්ච ගුරුණු ගාවම කෝල් කරන්න. පුළුවන් නම් පොඩ්ඩක් කතා කරන්න, කතා කරලා එන්න.
හොඳයි. තවත් අසන්නගේ ප්‍රශ්නයක් මම කැමති යොමු කරන්න අපේ ගුරුතුමන්ට. යමෙකු මෙතුවක්කල් වසර ගණනාවක් උත්සාහ කළ තමන්ට කරගන්න බැරි වූ වැඩක් අද කොහොමරි කරනවා. ඒ නොකර මම මෙතනින් නැගිටින්නේ නැහැ, කන්නේ බොන්නේත් නැහැ, මම මැරුණත් මේ වැඩේ කොහොමරි කරනවා කියලා අදිෂ්ඨානයක් කළොත් ඒ විශාල ආතතියක් ඇති කරනවා නේද? එවැනි ක්‍රියාවක් අසාර්ථක වුණොත් ප්‍රතිඵලය කුමක්ද? මේක වරහන් ඇතුලේ දාලා තියෙනවා. නිරංජනා ගඟාසපඩ බුදුරජාණන් වහන්සේ කියන වරහන් තුල දාලා තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. යමෙක් මිතුවක්කල් වසර ගණනාවක් උත්සාහ කරලා තමන්ට කරගන්න බැරි වූ වැඩක් අද කොහොමරි කරනවා, ඒ නොකර මම මෙතනින් නැගිටින්නේ නැහැ, කන්නේ බොන්නේත් නැහැ, මම මැරුණත් මේ වැඩේ කොහොමරි කරනවා කියලා අදිෂ්ඨානයක් කළොත් ඒ විශාල ආතතියක් ඇති කරනවා නේද? එවැනි ක්‍රියාවක් අසාර්ථක වුණොත් ප්‍රතිඵලය කුමක්ද?
බොහොම හොඳ තර්කානුකූල ප්‍රශ්නයක්, තාර්කික ප්‍රශ්නයක්, හොඳ තර්කයක්. මේ ඔබතුමා හෝ ඔබතුමිය මේ වෛද්‍ය තුමා හරහා ඉදිරිපත් කළේ අනිවාර්යයෙන්ම එහෙම හිතුවොත් නම් ඒ වැඩේ අසාර්ථක වුණොත් ලොකු ආතතියක් ඇති වෙයි, සිදි නසා ගන්න උනත් යන්න පුළුවනි. ඉතින් එහෙම කවුරුවත් එහෙම නම් අදිෂ්ඨානයක් කළා කියලා අපි අහලා නැහැ. මේ ජීවිත කාලයක් සංසාරේ මෙතුවක්කල් කරගන්න බැරි වුණු දේ මං කොහොම හරි අද කරගන්නවා, අද කරගන්න බැරි වුණොත් මොනවා වෙයිද දැන්නේ කියලා එහෙම ආතතියක් ඇති කරගත්තේ නැහැ. හැබැයි මේක වෙන අද කරගන්නවා කියන්නේ මං කියලා තරහදී තුන්වෙනි පැත්තේ එල්ලුවේ නැහැ බෝධිසත්වයන් වහන්සේ දෙන්න. මේ ඒ ඉලක්කයට යන්න නැතුව මම නැගිටින්නේ නැහැ කියලා කිව්වේ මේ 10 ඇති. ඒක අදද එතද ලබන අවුරුද්දද එහෙම කාලේ සම්බන්ධ කළේ නැහැ. ඇන්දෑය වාඩි වෙනකොට ඒ අදිෂ්ඨානයත් එක්කයි මේ සම් මස් නහර මේවා වේලුණාවේ ඇට සැකින්න ඉතුරු වුණාවේ. හැබැයි මේ මගේ අරමුණ සාක්ෂාත් කරගෙන මිසක් නැගිටින්නේ නැහැ මෙතනින් කියලා ඒ බෝසත්යන් වහන්සේගේ අදිෂ්ඨානය. එතන මේ අදම කරගන්නවා කියලා ඒ ඒ ඒ ආතතියටපත් උන්නේ නැහැ. මේ සංවේගයක් තිබුණා, වේගයක් තිබුණා. කොහොම හරි මේ ඒ බුද්ධත්වයේ මේ මේ දුක පිළිබඳ කාරණේ මේ මනුෂ්‍ය වර්ගයා විසඳුමක් දෙන්න ඕනි කියන අවශ්‍යතාවය උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ පෞද්ගලික ප්‍රයෝජනයක් සඳහා නෙමෙයි මේ ඒ සංවේගය ඇති කරගත්තේ මේ ඔබ අප වෙනුවෙන් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්. ඉතින් මේ එතන පැහැදිලිව තේරුම් ගන්න මේ ඒක එදාම සිදු වුණා. ඒ දවස් දෙක තුනක් ඉන්න ඕනේ නැහැ. එදාම මධ්‍යම රාත්‍රිය වෙනකොට ඒ අරමුණ ඉටු වුණා. හැබැයි එහෙම ඉටු කරගන්න මේක අද මද නැහැ. ඉදිවෙන්න කලින් එතෙ ඉදිවෙන්න කලින් මම කොහොම හරි බුදු වෙනවා කියලා ඒ අර කාලයේ පැත්තෙ එල්ලුවේ නැහැ මේ තරහට. ඒ නිසා ඒක අපි එහෙම අර්ථකථනය කරන නම් මට හිතෙනේ ඒක අඩුපාඩුවක් තියෙනවා. කොහොම හරි ඉලක්කයක් සම්පූර්ණ කරගන්නවා කියන අදිෂ්ඨානය වැදගත්. කොහොම හරි. කොහොම හරි කියන්නේ අද හරි හෙට හරි අනිද්දා හරි ඉලක්කේ සම්පූර්ණ කරගෙන මිසක් මා මේ උත්සාහය අතාරින්නේ නැහැ කියන එක. මේක අවශ්‍යයි. ජීවිතේට අදිෂ්ඨානය අවශ්‍යයි. අදිෂ්ඨානයක් නැති ජීවිතයක් ඔහේ වැනෙනවා උලඹට පරදයක් වගේ. මේ පැත්තෙන් උන ගමනකොට එයා පැත්තට යනවා, මේ පැත්තෙන් උන ගමනකොට නැගෙනහිරට යනවා. තමන්ට කියලා ගමනක් නැහැ. තමන්ට කියලා ගමනක් තියෙන්නේ අදිෂ්ඨානයක් එක්ක වැඩ කරන කෙනෙකුට, අදිෂ්ඨානයක් එක්ක ජීවත් වෙන කෙනෙකුට. ඒතරේ අදිෂ්ඨානය වුණත් අපි හොයලා බලලා ඇති කරගන්න ඕනේ මොනවටද අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු දේවල් මොනවද? අදිෂ්ඨානයක් විතරක් තිබ්බට මදි. කළ යුතු දේ කුමක්ද? ඒ ගැන හිත කාගෙන්ද මේ ගැන කතා කරන්න ඕනේ? අහන්න ඕනේ මොනවද තියෙන්න ඕනේ සුසුකම් උපකරණ. ඒතර මේ සියල්ල එක්ක යන ගමනක් තමයි ජීවිත ගමන කියන්නේ. ඒක ලෞකික වුණා ලෝකෝත්තර
වුණා. මේ වෙලාවේ තවත් ප්‍රශ්නයක් කොම වෙනවා. What is the difference between anxiety and stress? කියලා
ඔව් මේ වෙනස කුමක්ද? මේ කාංසාව නේද? ඇන්සයිටි කියන්නේ කාංසාව. ඔව් කාංසාව. කාංසාව කියන්නේ ඔව් මේ එකක් බය වගේ කියන්නේ නේද? ඇන්සයිටි කියන්නේ ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන ඇති වෙන චකිතයක්.
ඔව් මම සුළු පැහැදිලි කිරීමක් කරන්නද?
අනේ ඔව් කරන්න.
ඔව් ස්ට්‍රෙස් කියන්නේ ක්‍රමතය සිංහල භාෂාවෙන්. ඇන්සයිටි කියන්නේ කාංසාව. දැන් ස්ට්‍රෙස් එකක් එහෙම නැත්නම් ක්‍රමතයක් ඇති වෙන්නේ අපිට මේ වෙලාවේ තියෙන මොන හරි අත්‍යවශ්‍ය හේතුවක් නිසා. ඇන්සයිටි එකක් කියන්නේ කාංසාවක්. ඒක මේ වෙලාවේ නැති හැබැයි අනාගතයේදී ඇතිවිය හැකි තත්වයක් පිළිබඳ බයක්. උදාහරණයක් ඇටියෙද දැන් මම එහෙම ඉඳන් ඉන්නකොට මගේ නහය ගාව අපි හිතමු මීමැස්සෙක් ඉන්නවා. මට බයයි මීමැස්සා මගේ නහය අපයිද, මට තුවාල කරයිද? මොකද මීමැස්සෝ හැපුවම ඉදිමෙනවා කියලා අපි දන්නවා. අපි මීමැස්සන්ට බයයි. එනිසා අපි හරි බයෙන් ඉන්නේ මේ මේ මෝහපයිද කියලා. ඒක තමයි ක්‍රමතේ ස්ට්‍රෙස් එක. හැබැයි මේ මීමැස්සයි වුණාට පස්සේ නැවතත් අපිට බය හිතෙනවා නම් මේ මීමැස්සයි දන්නේ මොන හරි කරදරයක් වෙයිද දන්නේ නැහැ, උගවිලා හපයිද දන්නේ නැහැ, මේක නිතර වෙයිද දන්නේ නැහැ. ඒකට අපි කියන්නේ කාංසාව කියලා. කියන්නේ අනාගතයේදී මොන හරි දෙයක් සිද්ධ වෙයි කියලා ඇති වෙන බයට තමයි අපි ඇන්සයිටි කියලා කියන්නේ. ඒක තමයි ඇන්සයිටි එහෙම නැත්නම් කාංසාව කියලා කියන්නේ. ඒක තමයි ක්‍රමතේ සහ කාංසාව අතර වෙනස. හොඳයි, මම හිතනවා තවත් වැදගත් ප්‍රශ්නයක් අපේ ගුරුතුමාට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. දැන් මම එක්තරා වැඩසටහනක දුටුවා මේ වැඩසටහන සූදානම් වීමේදී ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ එක්තරා පර්යේෂණයක් කරලා තියෙනවා. ස්ට්‍රෙස් එක නිසා, ආතතිය නිසා මිනිසුන් මිය යාම හදාරලා ඔවුන් කියනවා ආතතිය අයහපත් දෙයක් හැටියට හානිකර දෙයක් හැටියට ලේබල් එකක් දුන්නොත් කිසියම් කෙනෙක් හිතුවොත් ආතතිය හොඳ නැහැ කියලා. ඔවුන්ට වෙන හානිය උන්ගේ ඔවුන් මරණයට පත්වීම ආතතිය නිසා වැඩිය අධිකය. හැබැයි ආතතිකාරී සිද්ධීන් යහපත්ය ඒට අපි මුහුණ දිය යුතු සතුට දනවන දෙයක් හැටියට ලේබල් එකක් දෙනවා නම් ඒ අයට වෙන හානිය අඩු බව. මම කැමැති අපේ ගුරුතුමාගෙන් ඒ ගැන වැඩිදුර පැහැදිලි කර ගැනීමට. ආතතියත් එක්ක අපිට හිතවත් වෙන්න බැයිද?
ඔබතුමා බොහොම අපූරු කාරණයක් මේ සාකච්ඡාවට ගෙනෑවේ මේ සභාවට. ඇත්තටම ප්‍රශ්නේ ආතතිය නෙවෙයි. ආතතියත් අපි දැන් කලින් කිව්වනේ අනිත් ප්‍රශ්න වලට හේතු ආතතිය කියලා. එබැගින් ආතතිය කියන්නේ ඵලයක්. මූලිකම හේතුව නෙවෙයි ආතතිය. ඉතින් ආතතියත් ප්‍රශ්නයක් වෙන්නේ වෙත් කරගන්නේ අපි අපේ තියෙන ආකල්ප නිසා. දැන් හරියට මේ ඔබතුමා මට මතකයි කලින් වැඩසටහනකදී අපි ළමයින්ට කරන වැඩසටහනකදී කිව්වා මේ ඔබතුමා කොවිඩ් ඒ රෝගීන් සමග කටයුතු කරන විට මේ ඇත්තටම මේ කොවිඩ් වලින් නෙමෙයි මැරෙන්නේ, කොරෝනා වලින් නෙමෙයි මැරෙන්නේ, පැනික් වෙලා කියලා. බය වෙලා තමයි, කලබල වෙලා තමයි මැරෙන්නේ කියලා. ඒ වගේ මේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ආතතිය නෙවෙයි. ආතතිය කළමනාකරණය කරන්න දන්නේ නැතිකම එකක්. ආතතියක් ඇති වුණාම ඒ හඳුනාගෙන ඒ අර තමන්ගේ පාලනයේ සීමාව ඇතුලේ තියාගන්න බැරිකම එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි මේ මුළු ලෝකෙම එකතු වෙලා ආතතියට ගහලා තියෙන ලේබල් තොගේ. මේක බය කරලා මහා රීරි අකෙක් වගේ, මහා සෝනෙක් වගේ, මේකින් හાર્ට් ඇටැක් වෙනවා, අරම සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා, ටියුමර්ස් එන්න පුළුවන්, කැන්සර් හැදෙන්න පුළුවන්. මෙහෙම මහා බරපතල මේ හරියට අර මේ ලෙඩවලට අනිත් කොරෝනා වුණත් බය කළේ ඒ වගේ මේකෙන් පරිස්සම් වීම වෙනුවට බය කිරීම තත්ත්වයට තමයි ඇවිත් තියෙන්නේ. එතන මේ ආතතිය කියෝ ගමම්ම අපිට ආතතිය නෙමෙයි මතක් වෙන්නේ හાર્ට් ඇටැක් එකක් හැදී, එහෙම නැත්නම් බ්ලඩ් සුගර් වැඩි වෙයි, සීනි මට්ටම වැඩි වෙයි, හෘදයා ආබාධයක් හැදෙයි, අංශ භාගය හැදෙන්න පුළුවන්. දැන් මේ වගේ ලොකෝ කතන්දර ටිකක් තියෙනවා. මේවට තමයි අපි බය වෙන්නේ. මේවත් එක්ක තමයි අපි දුක් විඳින්නේ. එතකොට කෙනෙක්ගේ ආයස නැති අඩු වෙන්නත් ඒ ආතතිය නෙමෙයි හේතු වෙන්නේ. ආතතිය පිළිබඳ අපිට තියෙන සෞඛ්‍ය සම්පන්න නොවන ආකල්ප. ඉතින් ඒ නිසා මේ මිනිස්සෙකුට ඕනෑම දෙයක් තමන්ගේ පාලනයේ යටතට ගන්න පුළුවන්. ඒ නිසායි මිනිස්සෙටිය. ආතතිය උනත් අපේ පාලනයේ සීමාවෙන් එහාට යන්න නොදී අපිට පුළුවන් අපේ පාලනයේ සීමාව ඇතුළේ තියාගන්න. ඒ එක්කම මේ ආතතිය වැඩ ගන්න ඔබතුමා කලින් කිව්ව ක්‍රියාශීලී ජීවිතයකට ආතතිය එකක් තියෙනවා. මේක ඇත්ත. ආතතිය කියන්නේ හොඳ මේ සේවකෙක් කරගන්න ස්වාමියෙක් නෙමෙයි. අපි ආතතියේ සේවකෙක් වීමනේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ, අපේ සේවකෙක් බවට අපිට ආතතියපත් කරගන්න පුළුවන්. ඒ ආතතියත් එක්ක යාළු වෙන්න පුළුවන්, හිතවත් වෙන්න පුළුවන්, සමීප වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට ආතතිය නැත්නම් ටිකක් ආතතිය ඇති කරගන්නත් පුළුවන්. ඕනෑමට වැඩි ආතතිය තියෙනවා නම් අවශ්‍ය ඒ ප්‍රමිතියට අඩු කරගන්නත් පුළුවන්. මේක දිහා භයානක යක්ෂයේ මේ ඩෙංගු මදුරුවෙක් වගේ මාරාන්තික එහෙම බලන්න නැතුව ඇවිල්ලා යන දෙයක්. ආතතිය කියන්නේ හිතේ ස්වභාවයක් නෙවෙයි. හිතේ ඕනෑම දෙයක් හැටි තමයි ඇවිත් ටික වෙලාවක් තිබිලා යනවා. සදාකාලිකව හිතේ පදිංචි වෙන කිසිම දෙයක් නැහැ. ආතතිය ඒ ලක්ෂණය. ඉතින් ඒ නිසා මේ අන්න එහෙම හිතේ ඇවිල්ලා යන తాවකාලික දෙයක් විදියට ආතතිය බලන්න පුළුවන් නම් ඒ ආතතියෙන් ඉන්න වෙලාවට අපි තීරණාත්මක වැදගත් දේවල් පිළිබඳ තීරණ ගැනීමට හදිස්සි වෙන්නේ නැතුව, يعني ආතතියෙන් තීරණ ගන්න නැතුව අපිට ඉන්න පුළුවන් නම් ටික කල් දාලා ආතතිය අඩු වුණාම මේ පිළිබඳ තීරණයක් ගන්නවා. උගත ප්‍රශ්නකාරී අර්බුදකාරී දේවල් එහෙම නැත්නම් ආතතිය අඩු කරගෙන කෙනෙක් එක කතා බහ කරලා ආතතියෙන් ඉන්න වෙලාවක හොඳම දේ තමයි අපේ ආතතිය අඩු වෙන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. මෙතෙන්දී හරි පරිස්සම් වෙන්න. අපි අතින් වෙන ලොකුම වැරදි දෙකක් තමයි, වැරදි කියලා කියන්නේ මේ පව් නෙවෙයි මේ නොකළ යුතු දේවල් දෙකක් තමයි. එකක් තමයි අපි ආතතියෙන් ඉන්න විට මේ අනිත් අයට ආතතිය බෝ කරන. يعني මේ ප්‍රශ්නේ දන්නේ නැති, අහලත් නැති, ඒක ප්‍රශ්නයක් පුත් නොවිච්ච අයට අපි මේක දන්නවද? මේ දන්නවද කියලා අපි අහලා දන්නේ නැහැ කිව්වහම අපි හරිය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නොදන්න කෙනෙකුට දේශනා කරනවා වගේ, ඒ වගේ මහා ප්‍රාතිහාර්ය පානවා වගේ මේ පුංචි නිවුස් එකක් කියනවා. මේ අපි බෝ නොකළ යුතු දේවල් අතර එකක් තමයි ආතතිය. ආතතිය බෝ කරන්න එපා. මේ ඒක පළවෙනි කාරණේ. කෙනෙක් ආතතිය නෙමෙයි නම් ඉන්නේ, ඒක දැනගත්ත කියලා වැඩකුත් නැත්තම් මේ ආතතිය ඇති වෙන දේවල් ප්‍රචාර කිරීමෙන් වළකින්න. දෙවෙනි කාරණේ මේ ආතතියෙන් ඉන්න අයත් එක්ක අපේ ආතතිය ගැන කතා කරන්න යන්නත් එපා. එයා කොහොමත් ආතතියෙන් නම් ඉන්නේ. එහෙම කෙනෙක් එක්ක අපිට තියෙන ආතතියක් කතා කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ දෙන්නම තව තව මේ ආතතියට පෝර දාගෙන දෙන්නගේම ආතතියින් වැඩි කරගෙන යනවා. එතන අපි කතා කරන්න ඕනේ කෙනෙක්ව තෝරගන්න විට මේ ලක්ෂණ දෙකම නැති කෙනෙක් තෝරගන්න. පළවෙනි ලක්ෂණය තමයි එයාට මේ ප්‍රශ්නේ අදාළත් නැහැ. මේ ගැන කිසිම කලබලයකුත් නැහැ. හැබැයි මේක ඇහුවොත් නම් එයා කලබල වෙයි. එයා කලබල වෙලා ඇත්තටම අඳන්න පටන් ගනී, දුවන්න පටන් ගනී, ඉන්න තැන අමතක වෙයි. දෙහෙම කෙනෙක් එක්ක මෙහෙම කෙනෙකුට කියන්නේ දරා ගන්න බැරි කෙනෙකුට මේ ඔළුවට බරක් පටවන්න එපා. දෙවෙනි කාරණේ මේ ඔළුවට දැනටමත් බර පැටවිලා තියෙන කෙනෙක් එක්ක මේ තමන්ගේ බර දීලා ඒක බෙදා ගන්න යන්නත් එපා. තෝරගන්න කෙනෙක් මේ තමනුත් ආත්‍යන්තයටපත් නොවන, ඒ කියන්නේ ඇහුම් කන් දෙන කෙනා කවුරු හරි, එයාට ඒ හැකියාව තියෙනවා නම් මොන ප්‍රශ්නේ ඇහුවත්, කාගේ මොන ප්‍රශ්නේ ඇහුවත් තමන් ආත්‍යන්තයටපත් කරගන්න ඇති, සහ මේ අනිත් කෙනාගේ ආත්‍යතිය උග්‍ර වෙන විදිහට කතා නොකරන අන්න එහෙම කෙනෙක් තෝරගෙන කතා කරන්න. මේක තමයි හොඳම දේ ආත්‍යතියේ ඉන්න වෙලාවක කරන්න පුළුවන්.
කොහොමත්ම පිළිසෙල් දෙන මම හිතන්නේ අපි සියලු දෙනාම බොහොම වාසනාවන්තයි ඔබතුමාගේ මේ බුතවාණි කල්යාණ මිත්‍රික ඇසුරු කරන්න ලැබීමම. ඉතින් ඒ වාසනාව තවදුරටත් වැඩි කරලා දෙනවා මේ සාකච්ඡා අපිට ලබා දීම තුළින්. මමත් බොහොම වාසනාවන්තයි මේ වැඩසටහන මෙහෙවන්න ලැබීම. ආතතිය මහා සීරියක් ලෙස බලන්න එපා. අපි මනස උසස් කණ්ඩායමක් මිනිසයන් කියන්නේ ආතතිය තමගේ පාලනයට ගන්න උත්සාහ කරන ආතතියෙක යාළු වෙන්න, ආතතියෙන් අපි වැඩ ගන්න උත්සාහ කරන. ඒ වගේම තමයි ආතතිය ඇති වූ විට අපි ආතතිය අනිත් අයට බෝ කරන්න යන්න එපා. ඒ වගේම තමයි ආතතියෙන් සිටින කෙනෙක් සමග අපේ ආතතිය ගැන කතා කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබයක් වන්නේ නැහැ. ඇවුම් කන් දෙන්න හැකි අපේ ආතති තත්ත්වය නිසා ආතතියට පත් නොවන කල්යාණ මිත්‍රයෙකුට තමගේ ගැටලුව කියන්න ඉතාමත් ප්‍රායෝගික වදන් කිහිපයක් තමයි ඔබතුමා අපි සමග අවසාන වශයෙන් පැවැසුවේ. ඉතින් අද සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත්ම ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බවට මෙතෙක් වෙලා අපි රැගෙන ආවා. ඒ වගේම තමයි මා කැමති දැන් කිසියම් අසන්නෙක් අපේ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් ඔද්දලිකව හඳාවදි කරලා ප්‍රශ්නයක් අහන්න හෝ එහෙම නැත්නම් අපේ chat box එක හරහා ඔබේ ප්‍රශ්නයක් අපේ කෘතුමා වෙත යොමු කරන්න මේ අවස්ථාව කියලා මම හිතනවා. අපි පැය එකමාරක කාලයක් මේ වෙනකල් ගත කරා. තවදුරටත් මම හිතනවා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව යොමු කරන්න මේ අවස්ථාව කියලා. ඒ ගැටලුව ගැන යමක් කල්පනා කරන අතර මට තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න සිතෙනවා. අපි මේ දවස්වල ආතතියටපත් වෙන සමහර වෙලාවට මේ අපේ රටේ තුල තියෙන සිදුවෙන සමහර සිද්ධීන් වගේම විදේශයන්හි සිදුවෙන සිද්ධීන් වලදී පව යුද්ධවලදී ලෝකේ රටවල් දෙකක් යුද්ධයකට මැදි වෙලා මෙවැනි සිද්ධීන් සිදු වෙන විට අපි කොහොමද ඒ සඳහා ප්‍රතිචාර දැක්විය යුත්තේ? නැසූ කන්න සිටිනවාද? එහෙම නැතිනම් මේනි සිද්ධීන් වලදී අපි කිසියම් ප්‍රමාණයකට ආතතිය ලක් වීම නොයැලක්කිය හැකි දෙයක්ද?
වෛද්‍යතුමනි, අපි ළඟ තියෙන මේ මනුෂ්‍ය වර්ගයාට තියෙන බැඳීම, මේ ලෝකයට තියෙන බැඳීම යම් පමණකටද ඒ පමණට මේ මනුෂ්‍යයාට සිදුවෙන ලෝකයට සිදුවෙන දේවල් වලට අපි කම්පණයටපත් වෙනවා. මේ තමයි ඇත්ත. අපි යම් පමණකට ලෝකයට බැඳිලා ඉන්නවද? ඉතින් හරි, ඒ පමණට ලෝකයට යමක් වෙන විට ඒ අපිට දැනෙනවා. ඒ අනුව අපි කම්පණයටපත් වෙනවා. ඒතර ලෝකයට බැඳිලා කම්පණයටපත් නොවි ඉන්න බෑ. ඒ වගේම මනුෂ්‍ය වර්ගයාට බැඳිලා මනුෂ්‍ය වර්ගයාට යමක් වෙන විට කොහේ හරි ඒ ගැන කම්පණයටපත් නොවි ඉන්න බෑ. මේ තමයි අපි පිළිබඳ වර්තමාන යථාර්ථය. ඉතින් මේ වගේ ඉවරෙකුත් නැහැ. දෙවතුමාටත් මතක ඇති, මේ ඉන්න හිතවතුන් හැම දිනකටමත් මතක ඇති, අපි පුංචි කාලේ ඉඳලා අද වෙනකල් මොනතරම් කම්පිත ප්‍රවෘත්ති ඇහුවද, යුද්ධ ගැන ඇහුවද, අත්දැක්කද, අපේ ඇස්පනා පිටම අත්දැක්කද, ලෝක යුද්ධ ගැන අපි ඇහුවද, රටවල් අතර යුද්ධ. ඉතින් කාලයක් එහෙම තිබුණේ නැහැ. දැන් ආපහු පටන් ගන්න තියෙනවා. ඉතින් මේ එක පැත්තකින් මේ තමයි යථාර්ථය. මේ ප්‍රශ්න ගැටුම් තමයි ඇත්ත. මේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවියන්ගේ රජ වුණු සක්‍රිය ඇවිත් අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කලින්ම ඇපොයින්ට්මන්ට් එකක් අරගෙන තමන්ගේ මාතලි එවලා, පියතුරු එවලා වෙලාවක් වෙන් කරගෙන සක්‍රිය ඇවිත් මේ ප්‍රශ්නේ අහනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ මිනිස්සු විතරක් නෙමේ, දෙවියන්, ගාන්ධර්වයන්, අසුරයන් මේ හැම දෙනාම කැමති සාමකාමීව ඉන්න, සාමයෙන් ඉන්න කැමති, සාධාරණ ජීවිතයෙන් කැමති. එහෙම වුණත් මොකද මේ හැමෝම ගන්නව දැනගන්නවා විතරක් නෙමේ ගහගන්නවා, ආයුධ වලින් යුද්ධ කරනවා. ඒතර මෙතන මනුෂ්‍යයා ගැන විතරක් නෙමෙයි කියන්නේ, මිනිස්සු, අසුරයන්, දෙවියන්, ගාන්ධර්වයන් මේ හැමදෙනා. මම නෑ දෙපා ගාන්ධර්වයන් කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. මේ සූත්‍රයේ තියෙන කතාව තමයි කියන්නේ. ඉතින් මේ අය හැමෝම මේ කැමැති සාමකාමීව සාධාරණව ඉන්න, හැබැයි එහෙම ඉන්න බවක් පේන්නේ නැහැ. ඔවුන් සමග ගහගන්නවා, බැනගන්නවා, ආයුධ වලින් සන්නද්ධව සටන් කරනවා, යුද්ධ කරනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? එතින්දී බුදුරජාණන් වහන්සේ දීර්ඝ විග්‍රහයක් සහ විශ්ලේෂණයක් කරනවා මේ ගැටුම් වලට හේතුව ගැන කියලා. පටන් ගන්න ඉතින් මේ හැම ගැටුමකටම හේතුව තමයි කීර්ෂ්‍යාව සහ මසුරු බව. කීර්ෂ්‍යාවයි මසුරු බවයි අපේ රටේ වෙන සිදුවීම් වලටත්, ලෝකෙ වෙන සිදුවීම් වලටත් මේ කාරණා දෙක තමයි මූලිකම හේතුව. හැම ගැටුමකටම, හැම ප්‍රශ්නයකටම, හැම අසාධාරණයකටම. ඉරිෂ්‍යාව කියන්නේ අපිට නැති දෙයක්, අපිට තිබිය යුතුයි කියා අප තීරණය කරගත් දෙයක් අපිට නැතුව වෙන කෙනෙකුට තියෙනකොට අපේ හිතේ ඇති වෙන ප්‍රතික්‍රියාව, සාමාන්‍ය හිතක ඇති වෙන ප්‍රතික්‍රියාව තමයි ඉරිෂ්‍යාව. අපිට නැති දේවල් තිබුණාට ඉරිෂ්‍යාවක් එන්නේ, අපිට ඒ දේ තියෙන්න ඕන කියලා අපි හිතන්නේ. හිතාගෙන ඉන්න විට ඒ සහ ඒ සඳහා උත්සාහ කරනවා නම්, නමුත් අපිට නොලැබී වෙන කෙනෙකුට ඒ දේ ලැබෙන විට අන්න අර බලාපොරොත්තුණු හිතේ ඇති වෙන සාමාන්‍ය ප්‍රතික්‍රියාව තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවත් එක්ක විරුද්ධ පාර්ශවයක් හැදෙනවා. ඇත්තටම විරුද්ධ පාර්ශවයක් නෙමෙයි. නමුත් ඊර්ෂ්‍යාව විසින් විරුද්ධ පාර්ශවයක් හදනවා. ඊළඟට මසුරු බව. මසුරු බව කියන්නේ අපිට තියෙන අනිත්‍යයට නෑ. අපිට තියෙන අනිත්‍යයට නෑ. ඒතර අපිට තියෙන ටික පිළිබඳව අපිට හිතේ තියෙන හැඟීම. මේක අරයට නෑ, මට විතරක් තියෙනවා, අපිට තියෙනවා, අපේ රටට තියෙනවා, අපේ පවුලට තියෙනවා, අපේ පක්ෂයට තියෙනවා, අපේ ගමට තියෙනවා. හැබැයි අනිත් ගමට නෑ, අනිත් පවුල් වලට නෑ, අනිත් රටවල් වලට නෑ. ඒතර ඒ අය මේ එයාට නැති නිසා අපේ දේවල් පැහැරගන්න බලයි. ඒතකොට එතනත් අපි හදාගන්නවා හතුරෙක්. හතුරු රටක්, හතුරු පක්ෂයක්, හතුරු කණ්ඩායමක්. ඒ ඊර්ෂ්‍යාව නිසාත් ඔන්න අපිට නෑ, එයාට තියෙනවා, අපි කොහොම හරි ඒව ගන්න ඕනේ. ඒතර මෙන්න මේ හැඟීම් දෙක තමයි සියලුම ගැටුම් වලට මූලිකම හේතු දෙක කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉස්සා මච්චරිය, ඊර්ෂ්‍යාව සහ මසුරුකම. ඒ උඩ ඊට පස්සේ මේක දිගින් දිගට යනවා. තව තව හේතු ගොඩාක් මේව මුල් කරගෙන ඇති වෙන හේතු පැහැදිලි කරගෙන යනවා. ඉතින් මේ හැඟීම් දෙක අඳු කරගන්න බලමු. මේවා ඇත්තටම කිසිම තේරුමක් නැති මෙලෝ රහක් නැති හැඟීම් දෙකක්, ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. අපිට යමක් ලැබෙනවා නම්, තියෙනවා නම් ඒ ගැන මේ ධාර්මිකව හිතන්න පුළුවන් හොඳම ක්‍රමයක් තියෙනවා. අපිට යමක් තියෙනවා නම් තව කෙනෙකුට නැත්නම් ඒ තියෙන දේ ගැන මසුරු වෙනවා වෙනුවට අපිට යමක් ලැබුණේ නැති කෙනෙක් එක්ක බෙදාගන්න කියලා හිතන්න පුළුවන් නම් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේ ලැබිච්ච දේ නැති කෙනෙක් ඇවිල්ලා හොරකම් කරගනීද කියන බය නැතුව හරියන සතුටින් ඉන්න පුළුවන්. අනිත්‍යයට නැති දේවල් අපිට තිබුණත් අනිත්‍යයට නැති දේ අපිට ලැබෙන්නේ නැති කෙනෙක් එක්ක බෙදාගන්න. ඒ වගේම අපිට නැති දේවල් අනිත්‍යයට තිබුණාට ඒක අපිට වෙන අසාධාරණයක් නෙමෙයි. මේ ලෝකේ ලැබිය යුතු යමක් තියෙනවා නම් මිනිස්යාට ඒ සියල්ලම අපිටම ලැබෙන්න ඕනේ කියලා අපි හිතනවනම් ඒක හරි පටු ආත්මార్థ ගම්මී සිටිවිල්ල. අපිට නැති දුකේ ලෝකේ අනිත්‍යයට තියෙයි. මේ ඒ නෙලා ගන්න බෑ, මගේ අත්විත නැහැ. අනේ තවමල් පිටියක් එමල් දකින ඇස් ලැබුණා වේ කියලා ඔය අපේ කවිපදයක ගීතයක තියෙන එකයි. ඒ හැම මලක්ම අපිම නෙලා ගන්න ඕනේ. අපේ අත්විත නැති සීමාවෙන් එහා මල් පිපෙන්න පුළුවන්. ඒව වෙන අය නෙලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් අය නෙලා ගන්නවා බලන්න මට ඇස් දෙක තියෙනවා නම් ඒක දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් මොන තරම්. දැන් ඔබතුමා ඍජු මහපු ප්‍රශ්නේ මේවා එක්ක අපි හරි කම්පණයට ආතතියටපත් වෙනවා මේ අසාධාරණ ලෝකයක්. ඉතින් මේක ගැන මේ බුදුදහමේ තියෙන විග්‍රහය තමයි මා ඉදිරිපත් කළේ. ඒක ඕනෑම ප්‍රශ්නයක් තියා මේ විග්‍රහයෙන් බලන්න පුළුවන් නම් මේ ඊර්ෂ්‍යාව මසුරුකම තමයි මුල් වෙලා තියෙන හැම ප්‍රශ්නයකටම, දේශීය විදේශීය හැම ප්‍රශ්නයකටම. මේ මිනිස්සු ළඟ තියෙන ආශාවේ සීමාවකුත් නැහැ, රැස්කිරීමේ සීමාවකුත් නැහැ. සීමාවක් නැතුව රැස් කරන්න ගියාම එතන සදාචාරයකුත් නැහැ, සාධාරණත්වයකුත් නැහැ, මනුස්සකමකුත් නැහැ, අනිත්‍යයේ දුක තේරෙන්නේත් නැහැ. දෙපැත්ත එහෙම. ඊළඟට මේවට ඊර්ෂ්‍යා කරන අය සටන් කරනවා. මේක තමයි ලෝකේ කවදත් උනේ. අද විතරක් නෙමෙයි කවදත් වෙන්නේ. මේ තමයි සංසාරෙත් ඇති. ඉතින් මේ යුද්ධ මේක තමයි ඇත්තම යුද්ධ. ඊර්ෂ්‍යාව සහ මසුරු බව තමයි ඇත්තටම යුද්ධ කරන්නේ. අපිත් මේ දෙන්නගේ වහලුන් දෙන්නෙක් වුණොත්, වහලෙක් වුණොත් ඊර්ෂ්‍යාවේ සහ මසුරු භවයේ අපි යුද්ධ භූමියේ නොහිටියා. අපි හිත ඇතුලෙන් යුද්ධ කර කර තමයි ඉන්නේ. මේ යුද්ධය, මේ ලෝක යුද්ධ, ලෝකයේ වෙන අසාධාරණකම්, රටේ වෙන සිදුවීම්, මේවා හැල්පෙනෙත්කින් හරි අපිට අඩු කරන්න පුළුවන්. පුළුවනි, බැරි නෑ. මේවා දිහා ඇස්කන් නැසූ විදිහට, නොදුටු විදිහට, නොවැසූ විදිහට සිටීම නෙවෙයි භාවනාව කියන්නේ. කලීපයක් තියෙනවා නම් කරන්න. හැබැයි ඒක පටන් ගන්න ඕනේ අපි අපෙන්. මගෙන් කාට හරි අසාධාරණයක් වෙනවා, මං කාට හරි ඊර්ෂ්‍යා කරනවා, අනිත් අයට ලැබෙන්න තියෙන දෙයක් නොලැබෙයි, ඒ අයට දෙන්න නැතුව මං ඉර කරගෙන ඉන්නවා. එතනින් පටන් ගත්තොත් අපිට මේ අසාධාරණ ලෝකයට, අයුක්තිය තියෙන ලෝකයකට යුද්ධ කරන ලෝකයකට අපිට පුළුවන් සීල් පැන්බිදුවක් වෙන්න.
හොඳයි, අවසන් වශයෙන් ඔබතුමා පැහැදිලි කරේ ඉතාමත් වටිනා ධර්මකාරණයක්. මේ අසාධාරණ ලෝකයට සීල් පැන් බිඳුවක් වෙන්න ආරම්භ කරන්න ජීවිතයේ වෙනස් වීම තමා තුළින් ඊර්ෂ්‍යාවෙන් සහ මසුරුකමින් තොර ජීවිතයක්, අඩු ජීවිතයක් ගත කරන්න උත්සාහ කිරීම තුළින්ම ඔබට මේ අසාධාරණ ලෝකයට සීල් පැන් බිඳුවක් වන්න පුළුවන්. ඉතාමත් වටිනා පණිවිඩයක් සමග ඔබතුමාගේ පණිවිඩය මම හිතන්නේ සමග අපි දැහැන් ගත වුණා, බොහොමත්ම පිංසිත වෙනවා. නැවත වතාවක් කියන්න අවශ්‍ය වෙනවා, ඔබතුමා සමග ගත කරන මේ කාලය ඉතාමත් වටිනවා. සහ අපි නැවත නැවතත් කියන්න ඕනේ, අපි බොහොම වාසනාවන්තයි ඔබතුමා සමග මේ වැනි සත්කාරයකට යොමු වීම සහ ඒ සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. හැබැයි අවසාන වශයෙන් අද අසන්නගේ ප්‍රශ්න බොහොම අදයි කලින් යොමු වුණ ප්‍රශ්න කිහිපයක් අපිට තිබ්බා. ඒ අතර අපේ ශිෂ්‍යාවන් කියපු දෙනෙක් මම හිතන ප්‍රශ්න යොමු කරා. මොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා. මම හිතනවා ඔබට අද බොහොම ප්‍රයෝජනවත් පැයක හමාරක් ගත කිරීමට අවස්ථාව අපි සලසා දුන්නා කියා මම පෞද්ගලිකව බොහෝ දේ ඉගෙන ගත්තා මේ සාකච්ඡාව තුළින්. මම නැවතත් ඉල්ලා සිටිනවා, හැකියාවක් තියෙනවා නම්, පුළුවන්කමක් තියෙනවා නම් මේ වැඩසටහන නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් මේ සාකච්ඡා කර දහම් කරුණු ඔබගේ සිතේ පළපදියම් වේවි. ඒ පළපදියම් වීම තුළින් එදිනදා ජීවිතයට මේ ප්‍රයෝජනවත් වේවි. එදිනදා ජීවිතයේ ගත කිරීම සඳහා සහ ඔබගේ භාවනා හැකියාවන් ප්‍රගුණ කිරීමේදී අවසාන වශයෙන් අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් හම්බ වෙනවා අප්‍රේල් මාසයේ දෙවැනි දින. ඊට ඒ හම්බ වෙන්නේ තවත් මෙවැනිම සාකච්ඡාවකින්. ඒ හම්බ වෙන තෙක් අප මා ඉතාමත් ගෞරවයෙන් නැවතත් ආරාධනා කරනවා අපේ ගුරුතුමාට ගෙදර රැගෙන යාමට අවසාන පණිවිඩයක්. මේ ආතතියට කොහොමද මුහුණ දෙන්නේ ගැන මේ වැඩසටහන පුරාවට අපි සාකච්ඡා කර කරුණු ගොනු කර ඉදිරිපත් කර වැඩසටහන අවසන් කරන ලෙස.
කල්‍යාණ මිත්‍ර හිතවතුනි, මටත් හරි සතුටුයි අද දවසේ මේ කල්‍යාණ මිත්‍ර හිතවතුන් හැමදෙනාම කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්මයා හරහා කළ සාකච්ඡාවට එම සාකච්ඡාවක් කරන්න ලැබීම ගැන දැවෙන ප්‍රශ්නය. මේ තමයි ඇත්තටම අපි කාටත් තියෙන දැවෙනම ප්‍රශ්නය. අපි ශිෂ්‍යයන් වුණත්, ගුරුවරුන් වුණත්, වැඩිහිටියන් වුණත්, කවුරු වුණත් මේ තමයි සැබෑම ප්‍රශ්නය. මේ ආතතිය හඳුනා නොගැනීම, ආතතිය පාලනය කර නොගැනීම ගැන. ඉතින් මේ අපිට පළවෙනිම දේ තමයි මේ ආතතිය කියන්නේ අපිට යටත් කරගන්න පුළුවන් දෙයක්. අපි ආතතියට යට වෙන්න ඕනේ. අපිට පුළුවන් ආතතිය හරි උපකරණයක් විදිහට මේ පාවිච්චි කරන්න. ඒ හොඳ උපකරණයක්, අත්‍යවශ්‍ය උපකරණයක්. ඒ උපකරණය හරියට අල්ලගන්නේ කොහොමද, කොතනින් අල්ලගන්නේ, කොහොමද ඒක පාවිච්චි කරන්නේ? මෙන්න මේ තාක්ෂණීය ගැනීම තමයි භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ වැඩසටහනත් ඒකට උදව් වෙන්න ඇති කියා අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණේ, ආතතියට බය වෙන්න එපා. මේ ආතතිය ගෝණ දිල්ලෙක් නෙමෙයි. මේකට බය වෙන්න එපා. මේ බය කරන අයට ඇහුම්කන් දෙන්නත් එපා. බය කරලා මේ විවිධ ඉලක්ක අරමුණු යටි අපේක්ෂා ඉෂ්ට කරගන්න හදන ලෝකයක් තියෙන්නේ බය කරලා. ඉතින් ආතතියටත් බය කරලා මොන ප්‍රයෝජනයක් ගන්න යනවත් නැහැ. බය වෙන්න එපා ආතතියට. ආතතියත් එක්ක යාළු වෙන්න, හිතවත් වෙන්න, සමීප වෙන්න. ආතතියෙන් අපිට අපි ගැන බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට තව කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි එයාව ආතතියට පත් නොකිරීමත්, අත්ලා තියෙන ආතතියකින් නිදහස් වෙන්න අත දෙන්න පුළුවන්. මේක ලොකු පින්කමක්. ලොකු සමාජ සත්කාරයක්. මේ ගැන දිගට කතා කරන්න පුළුවන් නමුත් අවශ්‍ය නැහැ. වැදගත්ම දේ තමයි ආතතියට බිය වෙන්න එපා. ආතතියට දැන් කිසිම හානියක් අපිට කරන්න අපි ඒ පිළිබඳව දැනුවත් නම් ඉන්නේ. ඉතින් හිතවතුනි මේ සන්ධ්‍යාව බොහොම අර්ථවත් බොහොම සුන්දර සන්ධ්‍යාවක් කරගන්නට දායක වුණා හැම දිනාම. ඒ හැම දිනාටම පින් හැම දිනාගෙම කෘතවේදීත්වයේ සහ පුණ්‍ය අනුමෝදනාව ඔබ සැමටම පිරිනමන්න කැමැතියි. අදිස්සියේ මේ Zoom තාක්ෂණයේ ගැටලුවක් වෙලා අලුත් link එකක් හදාගන්න උනා. ඉතින් එතෙන්දී මොන වැඩේ තිබුණත් ඒ සියල්ල අත්හැරලා මේ වෙනුවෙන් කවදත් මහන්සි වෙන ડોક્ટર සුජන්ති කිසිම අඩුවක් නොවෙන්න ඒ තාක්ෂණික සහාය ලබා දුන්නා. මේ කවදත් මේ වැඩසටහන සඳහා තාක්ෂණික සහාය අන්තර්ජාල පහසුකම් ඒ සියල්ල සපේන හැම දිනකටම බොහොම පිං. ඒ වගේම වෛද්‍ය මෙත්සිරිගේ කල්‍යාණ මිත්‍රයාණෙනි මේ සසංහිත වැඩසටහනට ඔබතුමා සම්බන්ධ වීම කාගේ ලොකු වාසනාවක් ලොකු භාග්‍යයක්. ඒ හැම දිනකටම මේ වැඩසටහනින් ගන්න පුළුවන් ප්‍රයෝජනය දෙගුණ දෙගුණ කරලා දෙන්න ඔබතුමා දක්ෂයි, ඔබතුමා සමත්. ඒ දෙගුණ දෙගුණ කරලා ඒ අයට දෙනවා. එය හැම දිනාගේම සතුටට සහ ප්‍රශංසාවට හේතුවක් වෙලා තියෙනවා. මෙතෙන්දී මම කාරණයක් මතක් කරන්න කැමතියි. වෛද්‍ය මෙත්සිරි හේරත් මහත්මයාගේ මෑණියන්, ඒ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වුණා දැන් සති දෙක තුනකට කලින්. බොහොම නිරෝගී වෙඳලා දීර්ඝායස ලැබලා පරමායස ලැබුවා කියන්නත් පුළුවන්. දුකක් විඳින්නේ නැතුව මේ ලෝකෙන් සමවරගෙන ගියා. ඉතින් එතුමිය කොහේ හරි තැනක ඉඳලා මේ වැඩසටහනට අහුම්කන් දෙනව නම් මගේ පුතා මොනතරම් සත්කාර්යයක්දනය කරන්නේ කියලා. එතුමිය මොනතරම් සතුටටපත් වෙනව ඇද්ද? මොනතරම් පිනක් ඒ ඈත ඉඳලා කරගන්නව ඇද්ද? ඒ පින ආදරණීය මෞතුමියනි ඔබතුමියට අනුමෝදන් වේවා. ඔබතුමියගේ සාංසාරික යාත්‍රාව සුපත් වේවා. කල්‍යාණ මිත්‍රාශ්‍රේම ලැබේවා. සෑම දිනකටම සිතක්ම ශාන්තියක්ම සැනසෙල්ලක් ලැබේවා.